දැන් අපි හොයා ගන්න ඕන බුදුරජාණන් වහන්සේ පෙන්වපු හැටි කොහොමද සතර අපායේ මිදෙන්නේ? හ්ම්? මේක තමයි මරණ මොහොතේ කුසල් සිතක් පහළ වුණා. හොඳයි නේද? කාටවත් කියන්න පුළුවන්ද මොන සිතක් පහළ වෙයිද කියලා? කියන්න බෑ. අපේ හිතට උපමා කරනවා ඒක ආයතන හයක් තියෙනවානේ නේද? මොනවාද හය? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔය හයට මේ සත්තු හය දෙනෙක් උපමා කරනවා. අහලා තියෙනවද? මොන සූත්‍රයද? සූත්‍ර නම් මතක නෑ නේ. චප්පානක. පානක ප්‍රාණීන් ච කියන්නේ හය. ප්‍රාණීන් හය දෙකක් උපමා කරනවා ආයතන හය. හරි. එතකොට මනසට උපමා කරන්නේ මන ආයතනට උපමා කරන්නේ අපිට හොඳට පුරුදු එක්කනේ. සමහරවිට ඉංග්‍රීසියෙන් නම් අහලා තියෙන මන්කි මයින් කියලා. අයියේ මොකද උපමා කරන්නේ මනසට? වඳුරා. අපේ හිත හරියට වඳුරා වගේ කියන අයියේ. එහෙට මෙහෙට පානිනවා, දඟලනවා නේද? මොනව කරයිද කියලා කියන්න බෑ ඊළඟ මොහොතේ. දැන් මරණ මොහොතේ අපේ ආයතන වැඩ කරන්නේ නැති වෙනව නේද එක එක? ඇහැ පේන්නේ නැති වෙනවා. කණෙන් ශබ්ද අහන්න බැරි වෙනවා. නාසය වැඩ කරන්නේ නැහැ. ගඳ සුවඳ දැනෙන්නේ නැති වෙනවා. මේ ශරීරය අක්‍රිය වෙනවනේ. නේද? දිව අක්‍රිය වෙනවා. ඈ? ළඟට කයට ස්පර්ශ දැනෙන්නේත් නැහැ. ඈ? එතකොට ඉතුරු වෙන්නේ කවුද? මනස. නේද? අනිත් පස් දෙනාම දුර්වල වුණාට මනස බලව. මනස වැඩ. හරි. එතකොට අන්තිම මොහොතේ ක්‍රියා කරන්නේ මන ආයතනෙ විතරයි. නේද? එතකොට යා තමයි තීරණය කරන්නේ ඊළඟට කොහාටද පණින්නේ. පණින්න දැන් කීයක් තියනවද? සතර අපාය තියෙන හතරයි. ඊය ලෝක හයයි. අන හය හතර නම් දන්නවා දැන් නะ. දන්නේ තියයි ගැන. දිව්‍ය ලෝක හයයි සතර පහයි තමයි හය හතර කියන්නේ. හය හතර දන්නේ නැහැ කියන්නේ. දන්නවා නේ. එතකොට දිව්‍ය ලෝක හයයි සතර පහයි කීයද? 10. නේද? මනුෂ්‍ය ලෝකෙත් එක්ක 11. තව තියෙනවා මේ බ්‍රහ්ම ලෝක ಜಾති දෙකක් තියෙනවා. රූපාවචරේවයි අරූපාවචරේවයි. ඒ ඔක්කොම ගත්තහම 20ක් තියෙනවා. එතකොට ඒ 20යි අර 11යි කීයද? 31. මේවට කියනවා 31 තලක. නේද? එතකොට වඳුරට පුළුවන් ඔය ඕන එකකට පණ. එයා කොහට පණීද කියලා කාටවත් කියන්න බැ. වඳුරා ඒ වගේ නෙමෙයි. ඊළඟට කොහෙද පණින්නේ කියන එක කියන්න බෑ. එතකොට තේරුණා නේද? මන ආයතනෙට උපමා කරලා තියෙන්නේ කවුද? වඳුරා. පැහැදිලි නේද? ඊළඟට අනිත් ආයතන ටික බලමු. ඇහැට උපමා කරනවා සර්පයව. ඇහැට උපමා කරන්නේ සර්පය. සර්පය කොහටද යන්නේ හදන්නේ? හුඹාට. නේද? ඒ ගුලකට දෙන්න තමයි සර්පය හදන්නේ. නේද? ඊළඟට කනට උපමා කරනවා කිඹුලා. කිඹුලා කොහටද යන්නේ? කොහෙද ඉන්නේ කිඹුලා? වතුර. කිඹුලා යන්න හදන්නේ වතුර. සර්පය ගුලට යනවා, කිඹුලා වතුරට යනවා. ඊළඟට නාසයට කුරුල්ල. කුරුල්ල පියාඹන්නනේ හදන්නේ නේද? අහසට යන්න හදන්නේ නේද? කුරුල්ල. දිවට බල්ල. බල්ලයි කියලා හොයා ගන්නවා. දැන් බල්ලා යන්නේ ගමට නේද? ගෙවල් වලට යනවා බල්ලෝ. එයි. කෑම කන්න, කෑම හොයාගෙන ඉන්නේ. නේද? රසය හොයන. ඈ? නම්මලත් ඉතින් ওই භාවනා කරාට ඈ? උදේ සිල්ලරම් භාවනා කළාට දවල් වෙනකොට රසද මොන රසද අද කෑම අද මොනවද දන්නේ හදලා තියෙන්නේ ඈ ඊළඟට හොඳ කෑමක් දැක්කොත් කතා වෙනවා අර මොකද්ද මේක උයන්නේ කොහමද ඈ කොහොමද නෑ දැන් ඒ කාගේ වැඩේ කෑම ගැන හොයන එක බලන්න හිතාගත්ත එන්නේ අපි වැඩිපුර ගත කරන්නේ දීව පිටවෙන්න තියෙන දේව කෑම ආදෙන හැටි ගැන තමයි හොයන්නේ නේද? දවසම කතා කරන්නේ මොකද තමයි වැඩි කියන්නේ. මේ බුදුහාමුදුරුවෝ උපමා කරන්නේ දිවට බල්ලා. මම ආයි කෑම ගැන කතා කරනකොට මතක් කරගන්න බල්ලා ගැන කතා කරනවා කියලා. මම කෑම හොයාගෙන ඉන්නේ. ඊළඟට ශරීරයට උපමා කරනවා නමකව නරියක් හිවල ඒ කාලේ නරිය යන්නේ අමුසොහට හැබැයි අපිට බලන්න පුළුවන් ඈ නරිය කියන්නේ මොන වගේ සතෙක්ද කපටි නසපා තකපි යන බලන්න කාය ආයතන ශරීරයේ පිනවන්න හදන්නේ කපටිම විදියට ඔක්කොම කපටි කන් ටික දානවා ශරීරේ පිනවනවා දන්නවනේ ඔව් ශරීරම දන්න කපටි කන් ටික දාන්නේ කය පිනවනවා ඒ උපමා වල හරිය ගැඹුරක් තියෙනවා නිකන් නෙමෙයි ඔය සතු දාන්නේ දැන් ඇහැට කවුද කිව්වේ සර්පය නේ සර්පය හදන්නේ ගුලට හුඹහට ඇදෙන නෑ අපි හිතමු ඔන්න පිට්ටනියට ළමයි ටිකක් සෙල්ලම් කරනවා 100ක් විතර ඉන්නවා කියන්නේ එංගෙහින් බලන්න ඔය අතරේ ඉන්නා තමන්ගේ දරුවෙක් කරේ මොනුපුරෙක් කරේ සම්බන්ධ කෙනෙක් මම අර 100ක් විතර ඉන්න තැන කොහට දැහ යන්නේ? තමන්ගේ දරුවට නේ. අන්න සර්පයාගේ හැටි. කොච්චර මේවා තිබුණත් එයාගේ හුඹහට තමයි රින්ගන්නේ. ඇදෙන්නේ නේ? තව ළමයි ඕන තරම් ඉන්නවා. එන්නාට අර ආස කරන තැනට දුන්නා. එනවා නේද හැට සර්පය උපමා කරන්නේ ඒක. ඒක. ඉතින් කොච්චර දේවල් තේිනවද නේද මම බලනකොට. එනට හිටපු ගමන් ඇහැ ඇදිලා යනවා රාස කරන දේ. හරි දකින්න හැම දේවල් අතරේම සමහර දවට නවතිනවා නේද? ටිකක් ආපහු ඇරිලා බලන්න හිතෙනවා නේද? සමහර දේවල්. නේද? එතකොට ඒකේ සර්පයාගේ ගති. නේද? සර්පයා යනකොට තුරු කෑමක් දැක්ක ගමන් දුක් දන්නව ගානට නවතී. නේද? මෙගෙන් පිට එහෙම හිටියොත් එහෙම මිනිහෙක් එහෙම හිටියොත් දුක් දන්නව ගානට අල්ලගන්න. හරි? ඒ වගේ තමයි අපේ ඇහැ. පැහැදිලි නේද? එතකොට කනට උපමා කරන්නේ කිඹුලා. එකම ටිකක් හිතලා තේරුම් ගන්න ඕන එකක් නะ. කිඹුලා යදෙන්නේ වතුරට නේද? වතුරේ තියෙන්නේ නිකන් අර තරංග වගේ. ඈ නේද? ඒත් කනට ඇහෙන ශබ්දත් අන්න ඒ වගේ තමයි. තරංග ඔස්සේ තමයි යන්නේ. එහෙම නැත්නම් වතුරේ තියෙන ආපෝ ගතිය වගේ තමයි මේ වාතයේ තියෙන ආපෝ ගතියක් ඒක හරහා තමයි මේ ශබ්ද එන්නේ. ඒ හරහා යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක නිකන් ඒ වගේ අපිට හොයා ගන්න වෙනවා. ඉතින් මේ තේරුම් ඇයි මේ සතාම ගත්තේ? සෝතායතනට කිමුල. නාසයට කුරුල්ලා. දැන් ගඳ සුවඳ එන්නේ ආකාශයෙන් නේද? ඒක කුරුල්ලා යන්නේ අහසට පියා ගන්න තමයි කුරුල්ලා හොයන්නේ. නාසයට එතකොට කුරුල්ලා. දිවට කවුද? බාලා. මතක වෙන්නේ නැහැ. කෑම ගැනමයි කියන්නේ. කෑම ගැනම කතා කරනකොට ඔන්න මතක් කරගන්නවා. බල්ලා වැඩ පටන් ගන්නවා. එතකොට කයට නරිය, මනසට වඳු. පැහැදිලි නේද දැන්? දැන් අමතක වෙන්නේ නැහැ නේද සත්තු කය දෙනා? නැහැ. ඔක තේරුම් ගත්තොත් අමතක වෙන්නේ නැහැ. දැන් සත්තු හය දෙනෙක් උපමා කරලා ඊළඟට කියනවා මේ සත්තු හය දෙනා අපි ලණු කැලි වලින් ගැට ගහලා සත්තු හය දෙනාව ලණු වලින් ගැට ගහලා ඒ ටික එකට ගැට ගහලා තියෙනවා. තේරෙනවා? සත්තු හය දෙනා වෙන වෙනම ලණු වලින් ගැට ගහලා ඒ හය එකට ගැට ගහලා. දැන් කිඹුලා වතුරට අදිනකොට මොකද වෙන්නේ? අනිත් අයත් ඇදිනවා. නේද? බල්ලා ගමට අදිනකොට අනිත් අයත් ඇදගෙන තමයි යන්නේ. දැන් බලවත් වෙන එක්කෙනා අනිත් පස් දෙනාම ඇදන් යනවා. අනිත් පස් දෙනා දුර්වල වෙනවා එක්කෙනෙක් බලවත් වෙනකොට. හරි? අපේ දිව බලවත් වෙනකොට අනිත් පස් දෙනා දුර්වලයි. ඒ පස් දෙනාත් ඇදගෙන තමයි මෙයා යන්නේ. හරි? ඒතර මේ සත්තු හය දෙනාම බලවත් වෙන එක්කෙනා ඇදගෙන යනවා අනිත් පස් දෙනා දුර්වලයි. ඒ වෙලාවට තර මැරෙන මොහොතේදී අහකනාසයේ දිව ශරීරයේ දුර්වල වෙනවා, මනස තමයි බලවත්. ඒතර වඳුරට ගොරුවන් අනිත් හය දෙනා දුර්වල කරලා එයාගේ එයා කනින දැනට අනිත් අයත් එන්නවා. අපායට වැන්නොත් අපායේ තියෙන අහකනාසයේ දිව ශරීරයේ තමයි හැදෙන්නේ. ඈ දිවි සංසතෙක් බල්ලෙක් වගේ ඉපදුනොත් එහෙම ඒ බල්ලට අදාළ අහකනාසයේ දිව ශරීරයේ තමයි හදාගන්නේ. පැහැදිලි. ඉතින් ඔය සත්තු හය දෙනා එකට ගැට ගහලා තියෙනවා. හරි. දැන් අපිට එහෙම වෙනවද? දැන් ඔන්න ඇහෙන් දකින්න කොට හරි කනෙන් ශබ්දයක් අහන කොට හරි මොකද වෙන්නේ? මොකද ශබ්දයක් ඇහෙනව නේද අර පැත්තේ? ඇහෙනවද? කොත්තමල්ලි තියෙනවද දන්නේ? නැත්තම් වතුර එකක් කරිනට තියෙනවා නම් මේ නැත්නම්
නැහැ
කිව්වා. නැත්නම් වතුර එකක් කරිනවා. එතකොට දැන් අපේ ආයතන හයට බුදුරජාණන් වහන්සේ සත්තු හය දෙනෙක් උපමා කරනවා නේද? එතකොට ඇයි ඒ උපමා කළේ කියලා දැන් පොඩි අදහසක් තියෙනවා නේද? ඊළඟට කියනවා ඔයා සත්තු හය දෙනා එකට ගැට ගහලා තියෙනවා. ඒ කියන්නේ බල්ලෝ ගුරනවා එහෙනම් නේද? එහෙනම් නේද? දැන් මොකද වෙන්නේ? කොහෙද බලන්නේ බිරුවේ? හන්දේ. අර පැත්තේ. ඈ? බල්ලන්ට වැඩක් නැහැ නේ? අද පොවේ දවසේ පුරනවා. සද්ද කරනවා. ඈ? දැන් අපි දැනගත්තේ එළියේ ඉන්න බල්ලෝ ගැන දැනගත්තා නේද? අපිට දෙයක් දැනගන්න පුළුවන්ද ආයතන නැතුව? බැ. දැන් බලන්න මේ බල්ලා ඉන්නවා කියලා ඒ බල්ලෙක් එහෙ පුරනවා නේද කියලා දැනගන්න උදව් උනේ මොන ආයතනද? ඇහද, කනද, නාසයද, දිවද, ශරීරයද? කන නේද? දැන් සද්ද ඇහුණායේ විතරයි බල්ලාගෙන දන්නේ. ඇහුණ නැත්නම් එහෙම දැනගනීද? නැහැ. ඒකට අනිවාර්යෙන් ශබ්දේ ඇහෙනවා. මොන ආයතනෙන්ද ශබ්ද ඇහෙන්නේ? සෝත ආයතනෙන්. කන නේද? කනේ ශබ්ද ඇහෙනවා. අර පැත්තේ ඇහෙනවා මොකද? අනවස් කරනවා. මොකද්ද? පංසලද? බණ කියන. බණක් කියන. උදෙත් ඇහෙනවා. දැන් මොකද්ද දැනගත්තේ? එතත්තේ මොකද්ද? මේ පංසලේ සද්දයක් ආවා කියලා නෙමෙයි. ඒක කිව්වේ අර පංසලේ බණ කියන. දැනගත්තද ඒවන් ගහන්නේ? දැන් ඒක දැනගත්තේ මොන ආයතනවලින්? කණෙන් ශබ්දය ඇහුණා. ඊටු ටික හිතෙන් හිතුවා නේද? මන ආයතන. පැහැදිලිද මේ ලොකු ධර්මතාවයක් මේ පෙන්වන්නේ කල්පනාවෙන් අහගෙන ඈ. දැන් අරහි බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තා. අර පැත්තේ කන්සලක බණ කියනවා කියලා දැනගත්තා. දෙකම දැනගත්තේ මොන ආයතනවලින්ද? සත්‍ය ඇහෙන්න ඕන. සත්‍ය ඇහුනේ නැත්නම් දන්නේ නෑනේ. ඒකට සෝත ආයතන. සෝත ආයතනෙට අරන් දෙන්න පුළුවන් මොනවද? ශබ්දද රූපද? ශබ්ද විතරයි. කනට පුළුවන්ද බල්ලෙක් අරන් දෙන්න?
බැ.
බල්ලා කියන්නේ රූපයක් නෙමෙයි. ආයි බුර. අපිට ඇහෙන්න තමයි. ඒක තමයි. ඒක කල්පනා කරන්නේ. දැන් ඒක ඇහෙනකොට අපිට බල්ලෙක් මැරෙනවා නේද? ඒ බල්ලා දැන් ඇහැටද පෙනුනේ? මනසට. හිතට නේද පෙනුනේ? ඈ? හිතට පෙනුනා කියන්නේ මොන ආයතනද? මන ආයතන. එතකොට මේ හිතට බල්ලෙක් පේන්න උදව් වුනේ ශබ්දය ඇහෙන එක නේද? එහෙනම් සෝත ආයතනෙන් ශබ්දයක් ඇහුණා. මන ආයතනෙන් ඒකට අදාළ රූපයක් හැදුණා නේද? ඒතර මනසෙන් හදපු දේ මනස දැනගත්තා නේද? හොඳටම විශ්වාසද? ඇහෙන් දැකපු දේද දැනගත්තේ? මනසෙන් හදපු දේද දැන් දැනගත්තේ? මනසෙන් හදපු දේ නේද? හිතනේ දෙන්නේ බල්ලෙක්. අරේ බණ කියනා කියලා දෙන්නේත් හිතනේ නේද? එහෙනම් හිතෙන් කියපු දේ නේද හිත දැනගෙන තියෙන්නේ? සද්දේක කිව්වද නැත්නම් අපි හිතෙන් දෙයක් හදලා හිතෙන් දැනගත්තද? සද්දේට අනුව කල්පනා කළා නේද? කල්පනා කරනකොට අපේ කොහෙන්ද මේ රූප ටික ආවේ? මනසට කොහෙන්ද ආවේ? අතීත අත්දැකීම නේද? පෙර අත්දැකීම් ටිකක් නේද ඇදලා ගත්තේ? කලින් දැකපු දෙයක් මේ සද්දේට දැන් සම්බන්ධයි. කලින් දැනගත්තු දෙයක් නේද? ඒතර අතීතේ දැනගත්තු දෙයක්. අතීතේ දැන් තියනවද ගෙවිලා ඉවරද? අතීත කියන්නේ ඉතුරුවක් නැහැ නේද? ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ගෙවිලා ඉවරයි. ඒතර ගෙවිලා ඉවර දෙයකට දැන් අපි ආයෙ ප්‍රයත්නක් දුන්නා නේද? මතක් කරගන්න. ඈ? එහෙම කිව්වේ. කෑරලි මොන අසුබ දෙයක්ද නේද? අපි මේ බණ කතා කරනවා කෑරලි කියලා කෑරලා. කෑරලා හරි අසුබයි කියනවා නේද? අසුබ අසුබයිට නිවන් මාර්ගේ වඩන අයට ඒකත් ඇති කමටහනක් කරලා හරි. ඒක ඇති සෝවන් වෙන, ඒක ඇති නිවන් අවබෝධ කරගන්න. ඇයි? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මොනවා හරි දැනගත්තාම ආයතන විදිහට බලන්න. ආයතන පිරිසිඳ දකින්න. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ කියලාම දේශනා කරනවා. හරි? ඇත්ත ඇති හැටි දැනගන්න නම් ඇත්ත ඇති හැටි පාලියෙන් කියන යථාභූත ස්වභාවය පවතින ඇත්ත. අපි දන්නේ පවතින ඇත්ත නෙවෙයි. ලෝකයාට ඇත්ත පවතින ඇත්ත නෙවෙයි. යථාභූත ස්වභාවය නෙවෙයි. යථාභූත ස්වභාවය දකින්න නම් ප්‍රඥාව වඩා ගන්න වෙනවා. ප්‍රඥාව වඩන්න නම් ආයතන විදිහට බලන්න කියනවා. එතකොට අපි බලමු දැන් කේරළා ලෝකයාට නම් හරි අසුබයි. අපිට බලමු. මම කේරළා ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? සත්‍යයන් නැහැ. සත්‍යයන් මේ මොන ආයතනෙන්ද? සෝතයි. මම බල්ලක් තුනක්. අකද හොඳට භාවනා කරන්න ඕනේ. දැන් බල්ලා හා බල්ල බුරනවා කියලා දැනගත්තේ කොහොමද? කණෙන් සත්‍යයන් නැහැ. එතකොට සෝතායතනයයි මන ආයතනයයි එකතුකක් නේද වෙලා තියෙන්නේ. සෝතායතනෙන් සබ්දේ දෙනවා මන ආයතනෙන් සබ්ද ගැන කල්පනා කරනවා. සද්දේ රූප තියනවාද? සද්ද කියනවාද මම බල්ලා කියලා? බල්ලා හදන්නේ කවුද? සද්ද ගන්නව හිතන්න ගිහිල්ලා නේද? මන ආයතනේ නිර්මාණයක් නේද? මන ආයතනේ වැඩ කරන්නේ ඊට කලින් යම්කෝ සෝත ආයතනේ වැඩ කරන්නේ මොනවද ඕනේ? කණයි, ශබ්දයයි, සෝත විඥානයයි. නේද? කණයි සද්දේ සෝත විඥානයයි නිසා තමයි සද්දේ ඇහෙන්නේ නේද? ඒ වගේ හිතෙන් හිතන්නේ මොනවද හින්දා? මනයි මනසට අරමුණු වෙන්නේ මොනවද? ධම්මයි. මනයි ධම්මයි මනෝ නේද? මනයි ධම්මයි මනෝ විඥානයයි. නේද? මේ ධම දකින්න නම් ආයතන පිළිසිඳු දකින්න ඕනේ නේද? ධම්ම කැරලා ආයතන. කොහොමද දැනගත්තේ? නැද ආයතන කියන්නේ කනයි ශබ්දේ සෝත විඥානේ හින්ද සබ්ද දැනගත්තා නේද? නැත්තම් සබ්ද තියෙනවා කියලා දැනගන්න බෑනේ. ඊළඟට කේරලා කියලා දැනගත්තේ සබ්ද ගන්නව හිතුවා නේද? හිතනකොට ක්‍රියාත්මක වෙන්නේ මොනවද? මන ධම්ම මනෝ නේද? දැන් මනසට අරමුණු වෙන්නේ ධම්ම, කනට අරමුණු වෙන්නේ ශබ්ද නේද? ඇහැට අරමුණු වෙන්නේ රූප. ඔව් වර්ණ කියමුකෝ. ඇහැට වර්ණ රූප, ඈ කනට ශබ්ද, මනසට ධම්ම. ධම්ම ටික කොහෙද තියෙන්නේ? මනසින් ශබ්ද නම් ශබ්ද රූපේ එළියෙන් යන්නේ නේද? වර්ණ රූපත් එළියෙන් නේ. ධම්ම තියෙන ටික කොහෙන්ද ආවේ? ධම්ම කියන එක කොහෙන්ද ආවේ? එළියෙන්ද තමතුලින්ද? කණෙන් ලැබපු දැන් සත්‍ය ගැන හිතනවනේ, හිතනකොට බල්ලා ආවේ කොහෙන්ද? එළියෙන් ආවද හිත ඇතුලෙන් හැදුවද? හිත ඇතුලෙන් හැදුවේ නේද? පරණ අත්දැකීම් උදව් කරගෙන අතීත මතකේ ගත්තානේ නේද? එතකොට මතක තියාගන්න ධම්ම කියන එක එළියේ තියෙන දෙයක් නෙවෙයි, මනසෙම නිර්මාණය, මනෝමය දෙයක්. ධම්මපදයේ පළවෙනි ගාථාව මොකද්ද? ධම්මපදයේ තියෙන මනෝ පුබ්බං ගමා ධම්මා මනසෙට මනෝ. ඒ ටික තේරුම් ගන්න. මනෝ කුප්පං ගමා ධම්මා කියන්නේ මොකක්ද? ධම්ම වලට කලින් මනස ඉන්නවා. මනස තමයි පෙරටුව ඉන්නේ, ඉස්සෙල්ලා ඉන්නේ නේද? ධම්ම දෙවෙනියට ඇති ඉන්නේ. හරි. මනෝ කුප්පං ගමා ධම්මා කවුද ශ්‍රේෂ්ඨ? එතකොට පස්සේ ආපු එක්කෙනාද ඉස්සෙල්ලා ආපු එක්කෙනාද? අපේ ඉඳන් ඉන්නේ පස්සේ ආපු අය තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. එහෙම නැත්නම් ඇත්ත ධර්මයේ තමයි ඉස්සෙල්ලා නේද? මනස තමයි ශ්‍රේෂ්ඨ. ඒතකොට මනෝ මනසයි පෙරටුවේ ඉන්නේ, මනසයි ශ්‍රේෂ්ඨ. ධම්ම කියන එකේනා මනෝමය දෙයක්. මනෝමය දෙයක්. මනෝමය කියන්නේ දැන් ලෝභමය මේ වෙරිදීමය මනෝමය. මනෝ විඥානේ පැත්තක තියන්නකෝ දැන් ගාම ධම්ම. ධම්ම කියන්නේ මනසෙම නිර්මාණය. මනෝමය දෙයක්. එතකොට ධම්ම ගැන දැනගන්නේ කවුද? මනෝවිඥාණය. දැනගන්න කෙනාට කියනවා විඥාණය නේද? දැනුවත් වෙනකට. එතකොට මනසෙන් ධම්ම නිර්මාණය කරලා මනෝ විඥාණයෙන් ඒක දැනගන්නවා. එතකොට මනසෙන් ධම්ම හදලා මනෝ විඥාණයෙන් අදපු දේ දැනගන්නවා. දැනගත්තේ නැත්නම් හිතුව කියලා දන්නේ නැහැ. ඒක මනෝ විඥාණයෙන් තමයි කියන්නේ ආබල්ලෙක් හදුවා. ඔය සත්‍ය ගත්ත මොඩ බයික් එක. කවුද හදුවේ? ධම්ම. තමන්ගේ හිතමයි. මනසම නිර්මාණය නේද? ඇහුනේ සද්ද විතරනේ. සද්ද තියනවාද මොඩ සයිකල්? නැහැ. සද්ද සංඥාවේ මොඩ සයිකල් නැහැ. නේද? සද්ද කියන්නේ මම මොඩ සයිකලේ කියලා. සද්දට අනුව හිතන කොට තමයි අන්න මන ධම්ම මනෝ විඥාන නේද වැඩ කරන්නේ. ඒකට ධම්ම කියන්නේ දැන් මොඩ සයිකලේ කියන එක ඔන්න මනසෙන් හැදුවා අතීත අත්දැකීම ඇදලා අරන් පෙර ඇසුර උදව් කරගත්ත. පැහැදිලිද? ඒකට දැන් ගන්න සද්ද සංඥාවට අනුව මනසෙන් හිතනවා කියන්නේ පරණ අත්දැකීම අරගෙන අලුත් නිර්මාණයක් කරනවා ධම්ම කියලා. මනසෙන් අලුත් නිර්මාණයක් කරනවා ධම්ම කියලා. ඒක තමයි මනෝ විඥානේ දැනගන්න. දැන් ඔබ මන ධම්ම මනෝ විඥාන කියන්නේ එළියේ තියෙන දෙයක්ද හිත ඇතුලේ වැඩද? හිත ඇතුලේ වැඩන්නේ. ආයි හිත. ධම්ම කියන ටික හදන්නේ කවුද? මනස. මනෝමය දෙයක්. ඒක දැනගන්නේ මනෝ විඥාන. ඒක කොහෙද තියෙන්නේ? ඒකත් හිත ඇතුලේ. නේද? ඒකට මන ධම්ම මනෝ විඥාන කියන එක එළියේ තියෙන දෙයක්ද හිත ඇතුලේ වැඩද? එහෙනම් අපි දැනගත්තේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන්නේ හිත ඇතුලේ දෙයක්, එළිය දෙයක් නෙවෙයි. නේද? දැන් ළඟ ඉන්න කෙනාගේ හිත ඇතුලේ තියෙනවා පේනවද බලන්න? නෑ. අපේ ළාට පේන්නේ නෑ. නැත්තම් මට බැන බැන හිතියොත්. එතකොට ඒ මනසෙන් හදලා මනසෙන් දැනගන්න ස්වභාවය හිත ඇතුලේ වැඩක්. ඒක බාහිරේ තියෙන්න පුළුවන්ද? බැහැ. බාහිරේ තිබ්බොත් එහෙම අපේ මෝඩකමටම නේද එහෙම තියනවා කියලා විශ්වාස කෙරෙන්නේ. හිතෙන් හදපු දේ හිත දැනගෙන දැන් හීනයක් දකිනවා වගේ වැඩන්නේ නේ. හිතෙන් හදපු දේ හිත දකින කල්පනා කරනවා. අපි කල්පනා කරන හැම එකම එළියේ තියනවාද? හැම එකම දෙයක් එකක්වත් නැහැ නේද? එළිය දෙනුත් අනිත් එක්ක කෙනාටත් තියෙනවා. තමන් හිතේ. ඉඳන්වත් බැරි වෙනවා එහෙම වුණොත්. එතකොට මේක හිත ඇතුලේ වැඩක් නේද? මන ධම්ම මනමින්. ඒතර අපේ මෝඩකමට නේද ඕක එළිය තියලා කියලා විශ්වාස කරා නම් විශ්වාස කරලා තියෙනවා. එහෙම වෙන්නවා නේද? අර බුරපු බල්ලා ඉන්නේ කොහෙද? එළියද හිත ඇතුලේද? ඉස්සෙල්ලා කිව්වේ අනාරේ කියලා නේද? දැන් බලන්න ආයතන වෙන් කර බලනකොට ආයතන පිරිසිඳ දකිනකොට වෙන වෙනස්. ලෝකෙට අයිති දෙයට වඩා වෙනස් දැක්මක් එනවා. ලෝකෙට අයිති දෙය තමයි අර බල්ලෙක් එළියේ හිටියා උඹිව්වා ඒක මට ඇන. නේද? දැන් තේනවා සෝත ආයතනේ වැඩ කරලා සද්දයක් ඇහුණා. මන ආයතනෙන් ඕක ගැන කල්පනා කළා. එතකොට මන ධර්ම මනෝ විඥාන. ඒක හිත ඇතුලේ. ඔය කේරලා ඉන්නේ අර හෙද්ද දැන් හිත ඇතුලේ. අරේට අත දික් කළාට දැන් ආයතන පිරිසිඳ දකින්න ධර්ම දකින්න ඕන. සෝත ආයතනයයි මන ආයතනයයි. සෝත ආයතනෙන් දුන්නේ සද්ද විතරයි. නේද? සද්ද සංඥාවේ රූප නැහැ. ඒකට සද්දට අනුව කල්පනා කරනවා නේද? කල්පනා කරනකොට මන ධර්ම මනෝ විඥාන. ඒ ටික හිත ඇතුලේ නේද? දැන් කේරලා හැදුවි හිතේ පෙර අත්දැකීමක් එක්ක නේද? දැන් ඇහැට පෙනුනද කියලාද? නෑ. එහෙනම් පෙනීලා තියෙන්නේ හිතට. හිතට පෙන්නේ හිතෙන් හදපුවා මිසක් එළියේ තියෙන ඒවා නෙවෙයි. නේද? එහෙනම් අපේ මෝඩකමට නේද ඔය එළියේ ඉන්න කෑරලා කියලා පැනෙන්නේ. නෑ බාරගත්ත. නේද? ඔබට තේරෙන්නේ නැහැ අපි මොඩයි කියලා නේද? මම මේ මොනවද අමුතු කතාවක් කියනවා කියලා හිතෙන්නේ. දැන් බලන්න අපි උපමාවක් ගමු වතුරට එබෙන බල්ලා. මොකද වෙන්නේ? උගේ ඡායාව දැකලා ගුරන්නේ. ඇයි ගුරන්නේ? තව බල්ලෙක් ඉන්නවා කියලා තමයි ඌ හිතන්නේ. නේද? දැන් බලන්න මොන ආයතන වලින්ද ඒක දැනගත්තේ? චක්කායතනෙන් වර්ණ සටහනක් අරන්ද. එහෙන් වර්ණ සටහනක් හදලා දුන්නා. වර්ණ සටහනේ තියෙනවා බල්ලෙක් වගේ හැඩයක්. නේද? ඒක වැරද්දක් තියනවද? නැහැ. ඇහැ වැඩ කරනවා නම් එහෙම තමයි නේද? ඇහැ උපද්දලා දෙන රූපේ ඇහැ තුලේ ඒ ප්‍රතිබිම්බේ තියෙනවා බල්ලෙක්ගේ හැඩය. ඊළඟට මනායතනෙන් ඕක ගැන කල්පනා කරනවා. ඇහැ අරන් දීපු එක ගැන දැන් මනායතනෙන් හිතනවා. හිතනකොට මොකද වෙන්නේ? අතීත අත්දැකීම අතදලා අරන් ඔහොම පේන්නේ නම් බල්ලෙක්. නේද? එතකොට මොකද්ද? මන ධම්ම මනෝ නේ චක්කායතනෙන් වර්ණ සටහන හදලා දුන්නා. ඊළඟට මනසෙන් හිතනවා කියන්නේ මන ධර්ම මනෝ විඥාන. මන ධර්ම මනෝ විඥාන කොහෙද? හිත ඇතුලේ නේද? බල්ලගේ හිත ඇතුලේ. දැන් බල්ලගේ හිත හිතෙන් නේද කියන්නේ ඕම් පේන්නේ බල්ලෙක් කියලා. ඊළඟට මොකද කරන්නේ? ඔය පේන බල්ලා ඉන්නේ එළිය වතුර කියලා විශ්වාස කරනවා. ඒක නේද ලෝකෙට අයිති පුරුද්ද? අපිත් එහෙම නේද? සද්දයක් ඇහුණා, සද්දට අනුව හිතනකොට කෑරලෙක් කිව්වා. ඊළඟට ඒ කෑරලා ඉන්නේ අන්නාරෙ කියලා අර වතුරේ බල්ලා හැදුවා වගේ කෑරලෙක් එළියෙන් තිබ්බා. ඇත්තටම දැක්ක හිතෙන් හදපු කෑරලා නේද? අපිත් ආරෙහි ඉන්නවා බල්ලෙක් කියලා කිව්වට මේ හිතෙන් හදපු බල්ලව නේද දැක්කේ? ඇහුගේ සද්ද විතර. දැන් බල්ලෙක් ඇහැට පැනුණාද මේ මොකද? නෑ. හිතෙන් හදපු බල්ලව දැනගෙන ඊළඟට කියනවා මේ බල්ලා ඉන්නේ එලි. දැන් වතුරට එබෙන බල්ලගේ අපේ වෙනසක් තියෙනවද? කරපු වැඩි. කවනේ? මේක ඔබකට කියනවා ලෝකෙට අයිති දෘෂ්ටි. ලෝකෙට අයිති ඕන කෙනෙක් ඇහැ කන නාසය දිව ශරීරය මනස පාවිච්චි කරන්නේ අර බල්ලගේ මානසිකත්වය. අපිත් ඒකම තමයි ඉන්නේ. ලෝකෙට අයිති විදිහට. ඇහෙන සද්දේ සද්ද රූප නැහනේ. සද්දට අනුව කල්පනා කරලා නිරූප ටික හැදුවේ. ඒවත් අතීත අත්දැකීම්නේ. දැන් තියෙන ඒවා නෙවෙයිනේ. ඒතර අතීතේ ගෙවිලා කියලා දන්නේ නැහැ. නේද? අතීතේ නිරුද්ධයිනේ. දැන් තියෙන්න බෑ. එතනත් මෝඩකම් තියෙනවා. ඊළඟට ඒ දෙයට අනුව දැන් හිතෙන් රූපයක් හදාගෙන ඕක දකිනවා නේද? එහෙම දැකලා නිකන් ඉන්නේ නැහැ. ඒ රූපේ තියෙන්නේ බාහිරේ කියලා විශ්වාසයි. දැන් ලෝකෙට අහු වුණා නේද? ඔකට කියනවා රූප උපාදාන. එළියේ තියෙන රූපයක් අපි උපාදාන කළා. රූප උපාදාන. රූපයක් අපි දැඩිව බාරගත්තා එළියේ තියෙනවමයි. නේද? කෑරලා කොහෙද ඉන්නේ? හිතේද ගහේ? ගහේ කිව්වොත් එළියේ රූපේ උපාදාන කළා. සිද්ධ වුණේ මොකක්ද? සද්දයක් ඇහුණා. සද්දයට අනුව හරි මනර කල්පනා කරලා ඉවරයි. කෑරලා හදලා ඉවරයි. මේ අතීත අත්දැකීමට අනුව හැදුවා කෑරලා. එතකොට හිතෙන් හදපු දේ හිත දැනගත්තා. මන ධම්ම මනෝ විඥාන නේද? දැන් උතන අපේ සිහිය නුවණ තියෙනවද? නැහැ. මෝඩකම තමයි තියෙන්නේ. ඔය දැනගත්තු දේ තියෙන්නේ එළියේ. කෑරලා ඉන්නේ ගහ උඩ කියලා නේ හිතන්නේ. ඒ මෝඩකම නේද? අවිද්‍යාව. ඇත්ත ඇති හැටි නොදන්නකම. සිහිය නුවණ නැහැ. මන ආයතනෙට සිහිය නුවණ නැහැ. සෝත ආයතනෙටත් සිහිය නුවණ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඇත්ත දකින්න නම් ආයතන පිරිසිඳ දකින්න. ආයතන වලට සිහිය නුවණ පිහිටන්න. මොකද ඕවයින් අපිව මුලා වෙන්නේ. දැන් පේනවා නේද ආයතන මුලාව කියලා? හා දැන් බලමු අපි අරහෙ කෑරලා ඉන්නවා කියලා දැනගත්තොත් වෙන වැඩි. දැන් ඒක දැනගත්තේ සද්දයක් ඇහිලා නේද? නේද? සද්දය ඇහිලා දැනගත්තා. ඒ කියන්නේ කන නිසා නේද දැනගත්තේ? කන ඇහුනේ නැත්තම් ඒක දැනගන්න බෑ නේද? බෑ. ඒතර කනෙන් දැනගත්තු දෙයක් ආයේ දැනගන්නවා නම් කනෙන් දැනගත්තු දෙයක් ආයේ දැනගන්නව නම් කණෙන්ම නේද දැනගන්නව? නෑ. කණෙන්. කණෙන් අහපු නිසානේ දැනගත්තේ. ඉතින් ආපහු ඕක දැනගන්න නම් ආයෙ අහන්න ඕනේ. අහන්න පුළුවන් ද වෙන ආයතනවල? ඒ අත්දැකීමම ගන්න නම් ආයෙ කණක් උපදින්න වෙනවනේ. නේද? ඒ ඇත්ත. අපි ඉන්න තත්ත්වෙ. අපිට එහෙම ඕනේ නැහැ. දැන් සද්දෑහිලා දැනගත්තු දේ අපිට පුළුවන් ඇහෙනු දැකලා පැහැරලා ඉන්නවද බලන්න පුළුවන්. අර බල්ලා ඉන්නවද කියලා ඇහෙන් බලන්න පුළුවන් නේද? ඈ කණෙන් කරපු වැඩේ ඇහෙනුත් කරන්න පුළුවන් වෙලා. කණෙන් සද්දේ අහලානේ දැනගත්තේ. දැනගත්තු දේ තියනවද කියලා ඇහෙනුත් බලන්න පුළුවන් නේද? ඈ එහෙම වෙලා නේද? ඔව්. තමයි කාර ඇස් දෙක පියාගෙන අල්ලලා බලන්නත් පුළුවන්. ෆෝන් එක රින් වෙනවා හොරෙන් අල්ලලා බලනවා. ඔව්. දැන් සද්දේ ඇහිලා දැනගත්තු දේ කාය ආයතනෙනුත් දැනගන්න පුළුවන් නේද? දැන් පේනවද ඔන්න ඕකට තමයි අර සත්තු හය දෙනා ගැට ගැහුවා කියන්නේ. ඉපැද්දුවේ එක ආයතනකින්. ඒ වුණාට අපි ගැටේ ගහලා ඉවරයි දැන් ඕන ආයතනකින් එයාව අත්දකින්න පුළුවන්. තේරුණා? දැන් අපි එක ආයතනකින් අරන් නවත්තන්නේ නැහැ. ඒකට ගැට ගහනවා හය දෙනා. ඒ හින්දා තමයි කණෙන් දැනගත්තු දේ ඇහෙනුත් දැන් දැනගන්න පුළුවන්. ඇයි ගැට ගහලා ඉවරද? හරිනම් අපිට කණෙන් කරන වැඩේ ඇහෙන් කරන්න පුළුවන්ද? බැ. ඇහෙන් කරන වැඩේ කණෙන් කරන්න බැ. පුළුවන් වුණා නම් දෙකක් ඕනේ නැහැ නේ. එකක් තිබුණා නැහැ ඉතින්. ඇහි කොයි කරුදු? ඒත් කනට පුළුවන් සද්දහන්න විතරයි. ඇහැට පුළුවන් රූප දකින්න විතරයි. නේද? ඇහැට සද්දහන්න පුළුවන්ද?
බැ.
කනට රූප දකින්න පුළුවන්ද?
බැ.
අපි නම් ඕක පුළුවන් කරගන්න. සද්ද ඇහෙනකොට දැනගත්තු රූප ඇහෙනුත් දැකලා දැනගන්න පුළුවන් කියලා නේද විශ්වාස කරන්නේ? නේද? ආයතන ගැට ගහලා නේද? තේරුණාද? ඕක මුලාවෙන් කරන වැඩක් නේද? අවිද්‍යාව නිසාම කරන දෙයක් නේද? ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා කරන දෙයක්. ඕකට තමයි අපි පුරුදු වෙලා මෙච්චර කල් සංසාරේ ආවේ ඔය හින්දා. ආයතන පිරිසිඳ දැකලා නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා ආයතන පිරිසිඳ දකින්න. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. හරි? එතකොට මේ පස් දෙනා ගැන හොඳට සිහිය නුවණ පිහිටන්න කියනවා. මොන පස් දෙනාද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය. මනස කොට පැත්තකට තියන්න එයාව ලේසියෙන් අල්ලන්න බැහැ. වඳුරානේ. කොහට පණවන්නද? අනිත් පස් දෙනා ටිකක් ලේසි අඳුර ගන්න. හ්ම්. ඒ කණෙන් කරන වැඩේ අපි දන්නවා. අසත් දාහන්න විතරයි පුළුවන් නේ. ඇහෙන්නම් වර්ණ රූපේ දකින්න විතරයි. දැන් ඉතින් ඇහැප ඇහැ ඇහෙන් දකින්න නැතුව අපි සද්ද අහලා ඇහෙන් දකින්න පුළුවන් ටිකක් හදාගෙන. නේද? එහෙනම් මොකද්ද මායාවකට අහු වුණා නේද? මැජික් එකකට අහු වුණා නේද? දන්නේම නැතු. කවුද මායාව කලේ? විඥානය. අන්න දැන් අහලා තියෙන ඒවා මතක් වෙනවා. විඥානයට කියන්නේ මායාකාරය. මායූපමච්ච විඥාන. විඥානේ මායාකාරය. නේද? අහුණා නේද? එක ආයතනකින් ගත්ත එක හය දෙනෙකුට ගැට ගහලා වෙන ඕන එකකින් අත්දකින්න පුළුවන් බවට පත් කළා නේද? අන්න ඕකට කියනවා ඔය ගැට ගැහිමම තව විදිහකට කියනවා ඒක බර වචනයක් දාලා නිමිති සකස් කරනවා කියලා. කණෙන් ශබ්ද අහලා නිමිති හදුවා. ඇහෙන් රූප දැකලා නිමිති හදුවා. ඒ නිමිත්ත කියන එක ආයතන හයෙන්ම ඕන එකකින් අත්දකින්න පුළුවන් මට්ටම. අපි එක ආයතනකින් තමයි ඕක පටන් ගත්තේ. ඉවර කළේ ඕන ආයතනකින් අත්දකින්න පුළුවන් කරලා. පැහැදිලි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඇත්ත දකින්න කෙනා ඇහෙන් රූප දැකලා නිමිති සකස් කරන්නේ නැහැ. කනෙන් ශබ්ද අහලා නිමිති සකස් කරන්නේ නැහැ. ආර්යයන් වහන්සේ රහතන් වහන්සේ. චක්කුණා රූපං දිස්වා අපේ මත්තම තමයි නිමිත්තක් ගාහී හොති. රහතන් වහන්සේ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහී හොති. අහලා තියෙනවා නේ? අහලා තිබුණාට දැකලා නැහැ. ඒකයි ප්‍රශ්නේ. දැන් කණෙන් ශබ්ද අහලා නිමිති හදනවා කියන්නේ අපි ශබ්දෙන් නවත්තලා නැහැ. මොනවද වූ දෙයක් අතීත අධ්‍යක්ෂණයෙන් ඇදලා අරන් හදලා ඒ ඇදලා ගන්නෙ නිමිති. කලින් ඉතුරු කරපු නිමිති. ආ කියවුව නේද පොත? ඔක තියෙන ඒවා හද නැහැ. දැන් හොවා ගන්න වෙනවා. දිත්තේ දිත්ත මත්තන් වුණොත් නිමිති හැදෙයිද? සුතේ සුත මත්තන් වුණොත් නිමිති හැදෙයිද? නැහැ. කොහොමද අපි සුතේ සුත මත්තන් වෙන්නේ? අන්න කෑරලෙක් කෑ ගැහුවා. සුතේ සුත මත්තන් නේද? ඔව්. අර කවුද එළිය කතා කරන්නේ? දැන් සුතේ සුත මත්තන්ද? හැරිලා බලන්න අනේ කවුද කියලා. ගැට ගැහුවද නැද්ද? නිමිති හැදුවද නැද්ද? හැදුවා. ඔව් සුතේ සුත මත්තන් නෙවෙයි. තේරුම් ගන්න. නේද? සෝතායතනින් නැවතුන්නේ නැහැ. මන ආයතනේ පරණ අධ්‍යක්ෂින් ටික අරන් ගැට ගහලා එළියනුත් කියලා ඉවරයි. කුරුල්ලෙක් දෙක කෑ ගහනවා කියනකොට නේද? මොකද ඒ කෑ ගහන්නේ? බට්ටිච්චෝද? පොඩි කුරුල්ලෙක් නේ බට්ටිච්ච. දැන් ගැට ගහලා ඉවරයි. තේරුණාද? මම අරහෙ බට්ටිච්චෙක් ඉන්නවා කියලා කතා කරන්න පුළුවන් නේද? ඕකට තමයි නිමිති හැදුවා කියන්නේ ආයතන හය ගැට ගැහුවා කියන්නේ. මොකක්ද යනවා? හරිද? ත්‍රිවිල. වාහන. නිමිති හැදුවද නැද්ද? හැදුවා. ඒ සුතේ සුත මත්තන් නෙවෙයි. හරිද? ආයතන හය ගැට ගහලා ඉවරයි බෑ. සසලේ පුරුද්ද මාර්යා පැන්න ආයතන. මාරය බලව. අපව සසරි ගෙනියන එක්කෙනා බලව. මේ එයා අපිව ලෝකෙට අහු කළා. එළියේ රූපේ උපාදාන කළා. බාරගත්තා. නේද? ඇහුණ සද්දේ රූප නෑ. කිසිම සද්දයක රූපයක් තියෙනවද? නෑ. ඉතින් අපි සද්ද අහලා රූප හදලා නිකන් ඉඳලා නෑ. ඒක එළියට තියලා ඉඳලා. නේද? හිතෙන් හදලා නිකන් හිටියනම් තව කමන්නේ කියද හැකි එක අන්න අරෙහි තියෙන්නේ කියලා කියලා ඉවරයි. අර බටිච්චා කොහෙද ඉන්නේ? හිතෙන් හදලා එළියනොත් තියලා ඉවරයි. ඉතින් දැන් කණෙන් අහපු එක හරිනම් කණෙන් විතර න්‍යායයක් දකින්න පුළුවන්. දැන් අපිට පුළුවන් බටිච්චාව ඇහෙනොත් දකින්න. ආයතන ගැට ගහලා නේද? ඔන්න ඔබ තේරුම් ගන්න ඕන. අපි ඉන්න තත්ත්වේ තේරුම් ගන්න ඕන. අපි යන්න ඕන කොතෙන්ටද කියලා තේරුම් ගන්නවා. ඇත්ත දකින්න නම් ওই ගැට ලියන්න ඕනේ. ඔව්, සත්‍යයක් විතරයි කියලා නැවතුණා. ඒක තමයි මම අහන්නේ. නැවතුණොත් නම් ගැටේ ලිහිලා. නේද? හැබැයි ඒ අපි යන්න ඕන තැන නේද? දැන් ඉන්න මට්ටම නෙවෙයි. නේද? එහෙනම් ඔන්න වැඩපිළිවෙලක් හොයාගන්න වෙනවා. නේ අපි ඉන්න මට්ටමේ ඉඳලා අර මට්ටමට යන්න වැඩපිළිවෙලක් හොයාගන්න. මේ ආයතන ගැට ගන්න එක නවත්තන්න වැඩපිළිවෙලක් හොයාගන්න වෙනවා නේද? ඈ නම් මොකද්ද වැඩපිළිවෙල? දැන් ඉස්සෙල්ලා රැවටුණා කියලා දැනගන්න ඕන. මුලා වුණා කියලා. දැන් ඕකටම තමයි ওই මුලාවට තමයි දුකට අහු වුණා කියන්නේ. අපට ඕක පේන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ගැඹුරින්ම කියන්නේ සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛ. දැන් වචන ටික නම් දන්නවා. දැන් බලමු අපි පංච උපාදාන ස්කන්ධේ සකස් වුණාද අර එහෙ කෑරලෙක් ඉන්නවා කියනකොට. රූපේ සකස් වුණානේ. එහෙන් දකින්න රූපයක් තියෙනානේ. ඒකට වේදනාවක් ආවම නේද අසුබ දෙයක් නේද අකමැති නේද දුක් වේදනා කේරලාගේ සංඥාවකුත් තියෙනවා නේද ඔව් හා දැන් ඌ ගැන චේතනා ගොඩක් ඇවිල්ලා ඉවර සංකාර ඔය ටික විඥාණයෙන් දැනගෙන ඔය පංච උපාදානස්කන්ධයන් නේද සකස් උනේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඕක දුකයි කියන කිව්වොත් ඔතනමයි දුක. හරි? අපි දන්නවද දුක සකස් වුණා කියලා? නැහැ. ලෝකෙට ආйти මානසිකත්වයට පේන්නේ නැහැ දුක සකස් වුණා. ප්‍රඥාවට තමයි ඒක පේන්නේ. හ්ම්? එතකොට අන්නේ ප්‍රඥාව වඩන හැටි තේරුම් ගත්තොත් ආර්ය මාර්ගයට වැටෙනවා. ලෝකෙන් ඈතර වෙන මාර්ගයට වැටෙනවා. ලෝකෙන් එතන දැන් ඉන්නේ අපි ලෝකෙට අහුවෙන මාර්ගය තමයි අපි පුරුදු කරන්නේ නේද? සද්දේ ඇහෙනකොටම බල්ලා රහේ හදලා තියලා ඉවර. නේද? මෙහෙම සද්දේ ඇහෙනකොටම ඒක තමයි ලෝකෙට ඇති මායාවේ ගති. අපේ සසර පුරුදු. තත ඔන්නෝය පුරුද්ද කඩන්න ඔය පුරුත වැරද්දක් කියලා දැකලා අපි දුකටපත් කරනවා කියලා දැකලා හරි ඒ දුක තපස්ුනේ ඇයි කියලා හොයාගන්න පුළුවන් නම් සමුදේ හොයාගන්න පුළුවන් නම් අන්නේ සමුදේ නැති වුණත් ඔය දුක සකස් වෙන්නේ නැහැ නේද කියලා නුවණක් එනවා ඒකට කියනවා Nirodhe ඥානය කියලා සමුදේ තිබුණොත් දුක තියෙනවා සමුදේ නැත්තම් දුක උපදින්නේ නැහැ සකස් වෙන්නේ නැහැ ඒකට කියනවා Nirodhe ඥාන දුක්ඛේ ඥානං සමුදය ඥානං Nirodhe ඥාන ඔය ඥාන තුන තිබුණොත් තමයි මාර්ගයේ ඥානය එන්නේ. ତର දුක්ඛේ ඥානං සමුදය ඥානං Nirodhe ඥානං මාර්ගයේ ඥානං අයං උච්චති සම්මාදිට්ඨි. මේකට කියනවා සම්මාදිට්ඨිය කියලා. නැකව ගන්න තමන්ට ඒ සම්මාදිට්ඨිය තිබුණද දුක්ඛේ ඥානය සමුදය ඥානය නිරෝධේ ඥානය මාර්ගේ ඥානය බුදුරජාණන් වහන්සේ කියනවා මේ සාමාන්‍ය කෙනාට වෙනවන නැහැ එයා දුක්ඛේ අඥාන සමුදය අඥාන නිරෝධේ අඥාන මාර්ගේ අඥාන අපිත් ඒ වගේ කියලා දැන් ටිකක් තේරෙනවා ඇති නේද? එළිය කැරලා හැදුනට එළියේ බල්ලෙක් හැදුනට දුක සකස් වුණා කියලා දකින්න නුවණක් අපිට තිබුණාද? නෑ. හරි? බාහිර රූපයක් සකස් වුණාට ওই සකස් වුණේ දුකයි කියලා දකින්න නුවණක් නෑ. ওই නුවණ නැත්තම් මතක තියාගන්න සම්මාදිට්ඨිය නෑ. සම්මාදිට්ඨිය නැත්තම් මාර්ගඵල මාර්ගඵල ලැබෙන්න බෑ මොකද ආරේෂ්ඨාංගික මාර්ගය වල ඉන්න බෑනේ සම්මාදිට්ඨිය නැති නේද මේ ලෝකෙන් එතර වෙන සම්මාදිට්ඨිය කොච්චර හිතන් හිටියත් මම භාවනා කරනවා මම ධර්මයේ දන්නවා මේ වගේ කියලා නුවණින් බලන්න මම තව කතාවක් කියන්නම් කතා අහන්න ආසයි සරිත්ථාඳුරු කියන කතාවක්. කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න. ඔන ඉන්නවලු මහ බලවත්, ධනවත්. රජ කෙනෙක් හරි, සිටු කෙනෙක් හරි කියලා හිතන්. එයා හරි බලවත්. එයා ළඟට කිට්ටු වෙන්න බෑ. එයාත් බලවත්, එයා වටේටත් මුරකාවල් තියෙනවා. ඒ ධනය තියෙන අංග සල්ලිකාරයෙක්. තේසියෙන් යන්න බෑ කිට්ටුවට. හරි? දැන් කෙනෙකුට හිතෙනවා මෙයා ගැන තරහක් ඇවිල්ලා මෙයාව මරලා දාන්න ඕන කියලා. හරි? මම හොඳට අහගන්න. සරියුත් හාමුදුරුවෝ ගත්ත උපමාවක්. මේක තියෙන්නේ යමක සූත්‍රය. හරි? දැන් බලවත් ධනවත් මුරකාවල් තියෙන කෙනෙක් ඉන්නවා. තව කෙනෙකුට හිතෙනවා මෙයාව මරන්න. දැන් එයා තමයි අරයාගේ වදකයා නේද? දැන් මෙයා බලනවා මරන්න නම් වෙන්නවත්ද මේකට උපායක් කියනවා නේද මොකද්ද උපාය ඉස්සෙල්ලා හිමිට ගිහිල්ලා යාළු වෙන්න ඕන වැඩකාරකමට යන්නවන උපස්ථාන කරන්න කියලා ගිහින් අහනවා මම ඔබතුමාට උපස්ථාන කරන්න කියලා. හරි. ඉතින් කමන්නේ එහෙනම් ඉන්නකො කිව්වහම දැන් ඔන්න දැන් මෙයාට හිත දිනා ගන්න ඕනේ. මෙයා කරන්නේ මොකද? අනිත් අය නැගිටින් මෙයා නැගිටින්න කලින් උදෙන්නේ නැගිටිනවා. ඊළඟට කෝ වැඩ ටික කරලා කරලා මෙයා නිදාගත්තට පස්සේ තමයි නිදාගන්නේ. හ්ම්. ඊළඟට කොහොම දැන් මොකද කරන්න ඕන? දැන් මොකද කරන්න ඕන කිය කියා ආහහා ඊළඟට ප්‍රිය වචනමයි කතා කරන්නේ. හරි. එයා කැමති දේවල්මයි කතා කරන්නේ වැඩ ටිකත් ඔක්කොම කරලා දෙනවා. දැන් ඔහොම ටිකක් කල් යනකොට මොකද වෙන්නේ? දැන් අරය බාර ගන්නවා මෙයා තමයි මගේ හොඳම යාළුවා. මම අනිත් අය වැඩ නැහැ. නේද? විශ්වාසවන්තම යා සේවකයා. හා? හොඳම යාළුවා ප්‍රිය කෙනා කියලා ඊට පස්සේ ගමන් යන්නේ දෙලේම කරන්නේ එයා එක්ක විතරයි. එයා කව බලනවනේ මෙයාගේ. වෙනායි වැඩන්නේ. හ්ම්? දැන් මෙයා ආවේ මොකටද? එයා මරන්න ඉලා වෙනවා නේද? ඊට පස්සේ මෙයා හොඳ වෙලාවක් බලලා අරයටත් හොරෙන් ආයුධයකින් මෙයාව මරනවා. වෙන කාටවත් දෙන්නේ නැති වෙලාවක. සුදුසු තැනක් බලලා අරය දන්නේ නැහැ මේ මාව මෙරුවේ මෙයා කියලා. හොරෙන් ආයුධෙන් ගහනවා. දැන් එයා මැරෙන මොහොතේවත් දන්නවද මේ මල්ලඟ හිටියේ වදකය කියලා? නැහැ. දැන් සරියුත් හාමුදුරුව අහනවා අර ඒ බලවත් පුද්ගලයා දන්නවද මෙයා මුලින්ම උපස්ථාන කරපු කරන්න අහපු වෙලාවේ මේ ආවේ මගේ වදකයා කියලා? නැහැ. ඊළඟට කියනවා අර වැඩකාරකම් උපස්ථාන කියනකොට ප්‍රිය වචන කියනකොට හොඳ දේවල් කියනකොට මෙයා දන්නවද මේ ඉන්නේ මගේ වදකයා කියලා? නැහැ. ඊළඟට මරණ මොහොතේදී මෙයාව මරණ මොහොතේදී දන්නවද මේ මාව මෙරුවේ මේ වදකයායි කියලා? නැහැ. කොහොම තමයි කියනවා අපි. එතකොට මේ මොකකටද උපමා කරන්නේ? නෝ ඒක හොයාගන්න. උපමා කරන්නේ රූපයට. දැන් අපිට රූප ගොඩක් හම්බ වුණා නේද? ඈ? දැන් අරහේ පන්සලේ සිල්පවාරණ කරනවා අපේ නම් තාම නැහැ. දැන් හිතනවා නේද? දැන් කොහොමද ඒක දැනගත්තේ? ඒක රූපයක්ද නැද්ද? ඇහුනේ ශබ්දයක්. අපි දැනගත්තේ? දැනගත්තේ එළියේ තියෙන රූපයක් ගැන නේද? නේද? අපි දන්නේ නැතුව රූප උපාදානස්කන්ධයට අහු වුණා. හරි. ඔන්න නුවණ තියෙන කෙනාට කියන සරිත් හඳුරෝ සත්පුරුෂයන් ඇසුරු කරපු ආර්ය දර්ශනයේ තියෙන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අර මුලින්ම වදකය එනකොටම අඳුර ගන්න ඔන්න ආවේ වදකයයි කියලා. හරි. සත්පුරුෂයන් ඇසුරු කරලා නැති ආර්ය දර්ශනය නැති ශ්‍රුතවත් බව නැති කෙනා එයා දන්නේ නැහැ ඔයාවේ වදකය කියලා. එයා හිතන්නේ ඔය මගේ යාළුවෙක්. වදකය බව දන්නේ කාටද මේ කියන්නේ? රූපයට. ඒක රූපය ගැන ඔක එන්නකොටම මේ ඉන්නේ වදකය කියලා දකින්නලු ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය. කියන්නේ සම්මාදිට්ඨිය තියෙන කෙනා. නේද? දහම අහලා දැක්ක කෙනා ආයතන පිරිසිදු දකින්න නුවණ තියෙන කෙනා. හරි. ඒක රූපෙට විතරක් නෙමෙයි වේදනාවට සංඥාවට සංකාරයට විඤ්ඤාණයට. හ්ම්. ඔය පහටම මොකක්ද දකින්නවා. හ්ම්. ඉතින් මම වෙලා යන හින්ද වැඩිය විස්තර කරන්න යන්නේ නැහැ. මම ඒකෙත් ඒ සූත්‍රයේ තියෙන සංයුක්තනිකායේ මේ යමක සූත්‍රය කියලා. කාට හරි තින්මතට පුළුවන් මේක කැමති නම් ෆොටෝ කොපි කරලා අනිත්යට දෙන්න. කොළ තුනක් තියෙනවා, දෙකක් තියෙනවා. පාලියෙන් සිංහලෙන් දෙකක්ම තියෙනවා. ඈ කාට හරි බාර ගන්න පුළුවන් මේක. ඈ බාර ගන්න හැට මම හිතක් දෙනවා අනිත් අය පුළුවන් නම් ඉතින් එයාට වියදම දීලා හරි ඒක ඉල්ලගන්න. නිකන් හම් වුණොත් අගේ නෑ. මම දන්නවා වෙන වෙලෙ. ඒතකොට ඕනකම තියන අය පස්සේ ඉල්ලගන්න ඈ. දීලා යන්න. එතකොට මේ යමක සූත්‍රයේ සංහිත්තනිකයි හරි වැදගත් සූත්‍රයක්. ඒක වැදගත්ම දේ නම් තාම කිව්වේ නැහැ. කතාවේ නේ කිව්වේ. කතාව අහන්න ආසන්නද කතාව කිව්වේ. දැන් අපි ඔය නුවණ ඇති කරගන්න ඕන නේ ආර්ය දර්ශනේ යාම නම් රූපයක් එනකොටම මේ එන්නේ වැදකේ. වේදනාවක් එනකොටම මේ එන්නේ වැදකේ. සංඥාවක් එනකොටම මේ එන්නේ වැදකේ. සංකාරයක් එනකොටම මේ එන්නේ වැදකේ. විඥානයක් එනකොටම මේ එන්නේ වැදකේ කියලා අඳුරගන්න දක්ෂ වුණොත් එයාට කියනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. තමන් ශ්‍රුතවත් අශ්‍රුතවත් වෙනම හොයාගන්න මම කියන්නේ යන්නේ මේ තමයි ආර්ය දර්ශනේ තියෙනවද නැද්ද ආර්ය මාර්ගයට වැටිලාද නැද්ද කියන එක. හැබැයි දැන් මේ මොහොතේ නුවණ පිහිටියොත් ආර්ය මාර්ගයට වැටෙන්න පුළුවන් එකයි මම කියන්නේ. මේ මොහොතේ ආර්ය මාර්ගයට වැටුණොත් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ සහතික දෙනවා මැරෙන්න කලින් සෝවාන් වෙනවම. ඒ දර්ශනේ ලෝකෙන් ඈතර වෙන දර්ශනේ ඇති කරගත්තොත් ඒ වේසිකාසු දෙයක් නෙමෙයි මැරෙන්න කලින් සෝවන් වෙනවා. හරි. එහෙනම් සාහිතිකය තියෙනවා. ඒකත් සූත්‍රවල තියෙනවා. හැබැයි මේක නුවණින් තේරුම් ගන්න. දැන් රූපයේ උපදුන හැටි අපි දැක්කනේ. ඇහුනේ ශබ්දය. ශබ්දයට අනුව කල්පනා කළා. එතකොට කල්පනා කරනවා කියන එක අපි දන්නවා මනධර්ම මනෝ විඥාන නේද? දැන් එතන සිහිය නුවණ පිහිටියේ නැති හින්දා නේද අපි යෝක ඉහි තියනවා කියලා බාරගත්තා. හ්ම්. ඔතෙන්ට සිහිය නුවණ පිහිටියා නම් එහෙම හිතෙන් හදපු දේ හිත දැනගත්තා ඒක එළියේ තියෙන බෑනේ කියලා නුවණක් එනවා නේද? අර වතුරට එමෙන බල්ලා වගේ වතුරේ බල්ලෝ හදන්නේ නේද එතකොට? ඈ දැනට අපි ඒ මට්ටමේමයි ඉන්නේ. බලලගේ කාණ දෙකක් තියෙනවා. නේද? ඇහෙන සද්දවලට ඕන තරම් රූප ආදාන එළියෙන් තියෙනවා. ඕක නේද දැන් කරන්නේ? දැන් ඔක්කොම සිහියෙන් බලා හිටියා. පරණ පුරුද්දට අර බලලා එළියේ ඉන්නේ උන් දුරන්නේ ඔබ තමයි මට ඇහෙන්නේ. ඇත්ත තත්ත්වේ අපි ආයතන පිළිසෙන්න ලබනවා. සෝතායතනයයි මන ආයතනයයි. අතන වැඩි. සෝතායතනයට පුළුවන් මොකද්ද? සද්ද සංඥාව තමයි. සද්ද සංඥාවේ රූප තියෙනවද? නැහැ. ඒක තමයි කල්පනා කරන්න ගිහිල්ලා තමයි රූප ටික හදන්නේ නේද? ඒ හිතෙන් හදන දේ හිත දැනගන්නවා. ඔතනම ඒක දැක්ක ගමන් ඇති. ඉතින් හිතෙන් හදන දේ හිත දැනගත්තා නම් ඔබ එළියේ තියෙන්න බෑ මේ මෝඩකමටනේ. බාහිරින් තියලා තියෙන්නේ. නේද? රතනසේ ඉගෙන වන පිටියන එළිය රූප උපදී. නෑ. නූපදීන ගතියට කියනවා නිරෝධය කියලා. දැන් තාම නිරෝධේ නෑ. හැබැයි නිරෝධේ ඥානයක් තියෙනවා. අපේ මෝඩකමට එළිය රූප තිබ්බට රහතන් වහන්සේ ඔහොම තියෙන්නේ නැහැ නේ. ආයතන ගැන සිහියනුවණ තියෙන කෙනා නේද? අවිද්‍යාව නැති කෙනා ওই මෝඩකමට වතුරේ බල්ලෝ හදන්නේ නැහැ. දැන් බල්ලා වතුරේ බල්ලෝ හදුවට අපි හදන්නේ නැහැ. ඒ වගේ අපි එළිය රූප හදුවට ආයතන සිහියනුවණ තියෙන කෙනා ආයතන පිරිසිඳ දැකපු කෙනා එහෙම ලෝකයක් පණවන්නේ නැහැ. නේද? අවිද්‍යාවෙන් හදන ටික හදන්නේ නැහැ. කියලා නුවණක් එනවා නේද? ඕක නේද නූපදින ගතිය. ලෝකයක් උපද්දන ගතිය අපි ඉන්නවා. දුකයි සමුදයයි. දැන් නුවණින් යන්න පුළුවන් මේ සිහිය නුවණ පිහිටියොත් මන ආයතනෙන් අදපු දෙය මන ආයතනෙන් දැනගත්තා කියලා සිහිය පිහිටියන. එළිය රූප නිරෝධයි උපද්දන්නේ. නේද? ඒක
නිරෝධය කරනවා.
නිරෝධේ ඥාන නමුක අහලා දැනගත්තට අපි නිරෝධ කරලා නැහැ තව. නේද? එහෙනම් එනකොට දැන් වටපිට බලන්න හිතෙනවනේ. නේද? නිරෝධ වෙලාද නැද්ද? නැහැ. අපේ සසරේ පුරුද්ද බලවත්. ලෝකෙට ආයේ පුරුද්ද බලවත්. වදකයා බලවත්.
නිරෝධ උනා ආයෙම නැවත බලන්න.
දැන් වදකයා වදකයා විදියට දකින්න නුවණ නැහැ. නුවණ නැහැ. දව වෙලා තියෙනවද? 4 4 20යි නේ. වැරදිද වෙලා? මම කියනවා. තව වෙලාවක් තියෙනවා නම් මම තව පොඩි ප්‍රශ්නයක් අහන්න. මෙන්න මේ ප්‍රශ්නෙට හොඳට හිතලා උත්තර දෙන්න. ඈ? 4:20 හරිනේ. දැන් මම ප්‍රශ්නයක් අහනවා. ඔයගොල්ලෝ හොඳට ධර්මය දන්නවනේ නේද? ධර්මය නොදන්නවා වුණත් බුද්ධාගමේ ආයෙන ඉන්නේ නේද? මම ප්‍රශ්නේ අහන්නේ හැබැයි ඔයගොල්ලෝ ගැන නෙමෙයි රහතන් වහන්සේ ගැන. දැන් මේ සේරම කරන්නේ මොකක් සඳහාද ඉස්සෙල්ලා කිව්වේ? නිවන් අවබෝධය කියන්නේ නේද? අපි මේ සේරම කරන්නේ. නිවන් අවබෝධ වෙන්නේ අපි කියන රහතන් වහන්සේ කියලා නේද? රහත් වෙන්නේ මැරෙනකොටද ජීවත් වෙයි කියලා? ජීවත් වෙයි නේ. මම රහතන් වහන්සේත් වැඩ ඉන්නානේ නේද? කොච්චර කල් වැඩ ඉන්නවද? පිරිනිවන් පානක. පිරිනිවන් පෑවට පස්සේ මොකද වෙන්නේ? උත්පත්තියක් නැහැ. උපදින්නේ නැහැ.
අසඤ්ඤතලෙට.
රහතන් වහන්සේ එන්න බෑ. අර ධානයක් වඩපු වමුණෙක් වෙන්න ඕනේ. නේද? අරූපාවචර ධාන. අසඤ්ඤතලෙට යනවා නෙමෙයි ආ. ඒක කියන්නවත් එපා. ඔක මිත්‍යා දෘෂ්ටිය. ඈ? ඔබ තිබුණත් එහෙම මෙරුණත් යන්නේ එලින්ම අපායි. මම අත්තරගන්න. රහතන් වහන්සේ රහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පහණක් නිවා වගේ කියනවා. ඒ කියන්නේ නෑ නේ. මම රහත් වෙන්නේ ආයේ උපදින්න නැතු වෙන්නේ. කොයි වෙලාවෙද උපදින්න නැත්තේ? රහත් වෙලා හොඳට ජීවිතයක් දිරලා පිරිනිවන් පෑවට පස්සේ අපි බයයි. කියන්නේ ඔබේ වචනේ කියන්නේ මරුණයින් පස්සේ ආයේ උපදින්න නැතුව ඉන්න නේද මේ හදන්නේ? රහතන් වහන්සේ මම සිංහලෙන්ම යන්නේ මරුණයින් පස්සේ උපදින්න. ඒකත් තේරෙන්නේ නැත්තම් මේ කය දිඳිලා ගියාට පස්සේ ආයේ උපදිනවද? නැහැ. මම කියන වචන නෙමෙයි මේ පාලියේ තියෙන වචන නයි මම. කායස්ස බේදි. මරණේ. එතකොට ඔයගොල්ලෝ කියන්නේ නහෝති. නහෝති පරං මරණාති. කායස්ස බේදෝ හෝති කියන්නේ තියනවා ඉන්නවා. නේද? නහෝති කියන්නේ නැහැ. නහෝති පරං මරණාති. මරණයෙන් පස්සේ නැහැ. එතකොට මේ සූත්‍රය පටන් ගන්න යනවා නේද? තථාහං භගවතා ධම්මං දේසිතං ආජානාමි. භගවතා ධම්මං දේසිතං. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය තථාහං මෙන්න මේ විදිහට ආජානාමි. දන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මේ විදිහටයි නම දන්නේ. තථාහං භගවතා ධම්මං දේසිතං ආජානාමි. කොහොමද? යථා කීනාසෝ භික්ඛු. කීනාසව වික්ෂු ආශ්‍රය ක්ෂේත්‍රපු වික්ෂු කියන්නේ රහතන් වහන්සේනේ. එතකොට යථා කීනාසව වික්ඛු කායස්ස බේදා. කය බිඳිලා ගියා දිහාම උජ්ජිජ්ජති විනස්සති. ඒ කැඩිලා බිඳිලා විනාශ වෙලා යනකොට. හරි. කවුද මේ රහතන් වහන්සේ? න හෝති පරම් මරණාති. මරණයෙන් පස්සේ නැහැ. ඉපදෙන්නේ නැහැ. සම්මතවන පිටාලින්නේ නැහැ. පාලියෙනුත් තියෙනවා. හැබැයි ඕකට කියනවා ඒව රූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති. මෙන්න මේ ආකාරයේ පාපක දෘෂ්ටිය ඉපදුණා. ඒව රූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති. කාටද මේ උපදුනේ? යමකස්ස නාම භික්ඛුන. යමක කියලා නම් කරපු භික්ෂුවට. යමක හාමුදුරන්ට ඒව රූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති. මෙන්න මෙහෙම පාපක දෘෂ්ටියක් ඇති වෙනවා. මොකද්ද පාපක දෘෂ්ටිය? තථාහං භගවතා ධම්මං දේශිතං ආජානං. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම මේ විදිහට නම් ගන්නවා. කොහමද? යතා කීනාසෝ භික්ඛු. කීනාසෝ භික්ඛු. එතන රහතන් වහන්සේ කායස්ස බෙහෙදා උජ්ජිත්‍යති විනස්සති. කය බිඳිලා කැඩිලා විනාශ වෙලා යනකොට නහෝති පරමරණා. මරණයෙන් පසුව නැහැ. ඔකට කියනවා පාපක දෘෂ්ටියක් කියලා. දැන් මොකද කියන්නේ? හවුල් ඒ හාමුදුරුව වැඩ හිටියේ ජේතවනාරාමේ. මේ එකන් සමයන් ආයස්නා සාරිපුත්තෝ සාවත්තියන් විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තේනකෝ පන සමයේන යමකස්ස නාම භික්ඛුනෝ ඒව රූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හෝති. ඒ කියන්නේ සරිත් හාමුදුරුව ජේතවනාරාමේ වැඩවසන කාලේ එතන හිටිය යමක කියන භික්ෂුවට මෙන්න මේ වගේ පාපක දෘෂ්ටියක් ඇති වුණා. මොකද තථාහං භගවතා ධම්මං දේශිතං ආජානාමි යතා කීනාසෝ භික්ඛු කායස්ස වේදා උජ්ජිජ්ජති විනස්සති නහෝති පරමරණා. රාතන් වහන්සේ කය බිඳිලා ගියාට පස්සේ උණයින් පස්සේ නැහැ කියලා. ඔකට කියනවා පාපක දෘෂ්ටිය. එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා දැනගත්ත එක පාපක දෘෂ්ටි. ඊට පස්සේ අනිත් හාමුදුරුවරු ඇවිල්ලා කියනවා ඕක පාපක දෘෂ්ටියක්. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා නැහැ. බුදුරජාණන් වහන්සේට වපුතේන් චෝදනා කරන්න එපා. වැරදි දෙයක් දේශනා කළා කියලා. ඕක අත්හැර ගන්න කියලා. මම කිව්වට මම පිළිගන්නේ නැහැ. මම නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ගන්න රාහතන් වහන්සේ පිළිගන්න කෑවට පස්සේ නැහැ කියලා. ඊට පස්සේ මේ අනිත් හාමුදුරුවෝ ගිහිල්ලා සරියුත් හාමුදුරුවන්ට කියනවා. මොකද්ද කියන්නේ? අනේ යමක කියලා හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරුව මෙන්න මෙහෙම කියනවා. ඒ හාමුදුරන්ට මෙහෙම දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. ඔබ වහන්සේ ගිහිල්ලා මේක තේරුම් කරලා දෙන්න උන්වහන්සේට අනුකම්පා කරලා. මෙහෙමම කියනවා. කියනකොට සරියුත් හාමුදුරුවෝ මුකුත් කියන්නේ නැහැ. තුස්මින් භූතව එන ඉන්නවා කියලා. තුන්හි භාවයේ අත නැතුව අහගෙන ඉන්නවා. ඊට පස්සේ පස්සේ වෙලාවක යනවා යමක හාමුදුරු හම්බ වෙනවා. ගිහිල්ලා අහනවා සත්‍යං කිරතේ ආවසෝ යමක ඇත්තද? යමක ආවසෙනි. සත්‍යං කිරතේ ආවසෝ යමක ඒ රූපං පාපකරං දිට්ඨිගතං උප්පන්න කියන්නේ. මොකද්ද? තථාහං භගවතා ධම්මං දේශිතං ආජාන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මෙ මෙහෙම තේරුම් ගන්න තියෙනවා. කොහොමද? යථා කීනාසෝ භික්ඛු කායස්ස බෙහෙදා උජ්ජිත්‍යති විනස්සති නහෝති පරම්පරණාති කියලා. තව උත්තර දෙනවා යම කහාඳුරෝ හේමං කාමං ආවසෝ. ඒක ඇත්ත. භගවතා ධම්මං දේශිතං ආජානාමි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය එහෙම තමයි මම දන්නේ. කොහොමද? යථා කීනාසෝ භික්ඛු කායස්ස බෙහෙදා උජ්ජිත්‍යති විනස්සති නහෝති පරම්පරණාති. අපි තින්නේ ඔතන නේද? ඒනට දන්නේ නැහැ. වැරදි දෘෂ්ටියක ඉන්නවා කියලා. අපි හිතන්නේ අපි තමයි ධහම දන්නේ නේද? සමහරු හිතන් ඉන්නවා සෝවාන් වෙලා කියලා. හැබැයි ඉන්නේ ওই දෘෂ්ටි. ඉතින් මේවා නුඹනින් හොයන්න ඕනේ. ඒකයි මම මේක දෙන්නේ. මේක ත්‍රිපිටකේ හරවල බලන්න. නැත්තම් මේක ත්‍රිපිටකෙන් තමයි මේක ෆිල් කරලා තියන්නේ. දැන් ඔන්න ප්‍රශ්නයක් තියෙනවා හොයන්න. ඒක හොයන්න. සෝවන් වෙන්න බෑ. ඉතින් පාපක මේ දෘෂ්ටි ඇති වෙන්න බෑනේ සෝවන් වෙලා නම්. කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් සෝවන් වුණා කියලා බලන්න මේ දෘෂ්ටිය මට තියෙනවද කියලා. ඇත්තටම කියන්නේ මොකද එතකොට එයාට පුළුවන් මේ දෘෂ්ටිය හදාගෙන සෝවන් වෙන්න. නැත්නම් අපරාධ සන සම්පත්තිය අපතේ. හැබැයි ඊට පස්සේ කියන්නේ ඕගොල්ලෝ දන්න ටිකම යන්න දැන් නෑ ඒක ඉස්සෙල්ලා කියපටන් ඕකත් අපි දන්නේ ඕක මොකක්ද දන්නේ තියෙන්නේ කියලා. ඈ මේක දන්නේ දැන් දෘෂ්ටි ඉන්නවා කියලා පෙන්නුවාට පස්සේ තමයි යන්න දැන් හොයන්නේ. ඈ දැන් සරිත්හාමුදුරුවෝ මේ දැන් අර විදිහට කියනවනේ හාමුදුරු පිළිගන්නවනේ නේද? යමක හාමුදුරු පිළිගන්නවා. උපන් මම නම් දන්නේ බුදුහාමුදුරු කියලා දෙන්නේ මෙහෙම තමයි. කොහොමද? රහතන් වහන්සේ මරුණාන් පස්සේ නැහැ කියලා. දැන් සරිත්හාමුදුරුව අහනවා තංකින් මඤ්ඤසී ආවසෝ යමක. මේ ගැන මොකද හිතන්නේ යමක හාමුදුරු? කියලා අන්න දැන් ප්‍රශ්න ටිකක් තංකින් මඤ්ඤති තංකින් මඤ්ඤසී ආවසෝ යමක. රූපං තථාගතෝති සමනුපස්සති इति. රූපය තථාගතයෝ කියලා හිතනවාද? මෙතෙන්දි තේරුම් ගන්න රූපය රහතන් වහන්සේ කියලා හිතනවා කියලා අහනවා. මොකද කියන්නේ? නෑ නෑ කිව්වොත් සක්කාය දිට්ඨිය නේද? ඊට කලින් අහනවා මේ අර රූපං නිච්ඡං වා අනිච්ඡං වා රූපේ නිට්ටයද අනිත්‍යද කියලා. එතකොට අනිත්‍යයි කියනවා. ඒ වගේ යමක් අනිත්‍ය නම් සැපද දුකද? දුකයි. යමක් අනිත්‍ය නම් දුක් නම් අර විපරිණාම සහිත නම් පෙරලෙන භාවයට පත් වෙනවා නම් ඒක මගේ මම මගේ ආත්මය කියලා ගන්න සුදුසුද නැහැ කියනවා. ඊට පස්සේ තමයි අහන්නේ දැන් මොකද කියන්නේ රූපය තථාගතයන් වහන්සේ කියලා හිතනවාද? රූපය රහතන් වහන්සේ කියලා හිතනවාද? තව විදිහට අහුවා. මම මොකද්ද දෙන්න ඕන උත්තරේ? නෑ. අර ටිකක් කියලා නේද රූපේ මෙහෙම නම් රූපේට දැන් රහතන් වහන්සේ කියන්න පුළුවන්ද?
නෑ.
දැන් මේක මේ කම්බර දිගයි යා සූත්‍ර මම කෙටි කරලා කියන්නේ. ඒකේ අහනවා එතකොට මේ අතීත රූප අනාගත රූප වර්තමාන රූප දුර රූප ළඟ රූප මොනවාරි 11 ආකාරයේ පිටතන යම් කිසි රූපයක් තියෙනවද ඒක තථාගතයෝ කියලා දකින්නවාද නැත්නම් රහතන් වහන්සේ කියලා දකින්නවාද? නැහැ. ඈ ඒකම ඊළඟට ඔය විදිහටම අහනවා වේදනාව ගැන. වේදනාව නිට්ටයද අනිත්‍යද සකද දුකද? ඔව්. ඊළඟට 11 ආකාරයේ තියෙන වේදනාවක් එතකොට රහතන් වහන්සේ කියලා කියන්න පුළුවන්ද? හරි. ඔහොම දැන් තේරුම් ගන්න සංඥාව ගැන අහනවා සංකාර ගැන අහනවා පංච උපාදානස්කන්ධය ගැන විඥාණය ගැන අහනවා. ඊළඟට අහනවා දැන් ඕවා වෙන වෙනම රූපයයි වේදනාවයි සංඥාවයි සංකාරයයි විඤ්ඤාණයයි පහම තථාගතයෝ කියලා ගන්න පුළුවන්ද කියලා. පහම එකට ඒත් බෑ කියනවා. ඈ ඊළඟට අහනවා ඔය පහෙන් තොරව තථාගතයෝ පනවන්න පුළුවන්ද? රූපය වේදනාව සංඥාව සංකාර විඤ්ඤාණය නැතුව රහතන් වහන්සේ ඉන්නවා කියලා පනවන්න පුළුවන්ද? මෙහෙමත් බෑ කියලා. ඒවා වෙන වෙනමත් තමයි. රූපය නිසා තථාගතයෝ පනනවාද? රූපයෙන් තොරව තථාගතයෝ පනනවා. වේදනාව නිසා තථාගතයෝ පනනවාද? වේදනාවෙන් තොරව තථාගතයෝ පනනවා. ඒක හැමකටම නෑ නෑ කියලා අර 11 ආකාරයකම අහන. හරි. ඊළඟට අහනවා දැන් මොකද යමක හාමුදුරුවෝ හිතන්නේ අර ඉස්සෙල්ලා කරපු ප්‍රකාශය? රහතන් වහන්සේ මරුණයින් පස්සේ නැහැයි කියලා. තාම තේරුන්නේ නැහැ නේ? දැන් මරුණයින් පස්සේ කතාව පැත්තක තියන්නකො. රහතන් වහන්සේ ජීවත් වෙ ඉන්න කාලේ ගන්නකො. දැන් ජීවත් වෙ ඉන්න කාලේ රහතන් වහන්සේ ඉන්නවද? මොනවා හින්දාද ඉන්නේ? රූපය හින්දාද, වේදනාව හින්දාද, සංඥාව හින්දාද, සංකාර හින්දාද විඳිනවා. ඒ පහම නිසා හොඳට මේක කියවන්න. අවබෝධයෙන් කියවන්න. මේ තියෙන රූපය නිසා පණවන්න පුළුවන්ද? බැහැ කියලා උත්තරේ දෙනවා නුවණින් දැක්කට. වේදනාව නිසා පණවන්නත් බැ. ඒ වයින් තොරව පණවන්නත් බැ. කොහොමද එහෙනම් ඉන්නවා කියලා පණවන්නේ? අන්න ඕක තමයි අහන්නේ. ඕක පණවන්නේ අපිට සක්කාය දිට්ඨිය තියෙන කන් විතරයි. විසියාකාර සක්කාය දිට්ඨියක් මේකේ කියනවා. රූපේ මම කියලා දකිනවා, මම රූපය පන්තයි කියලා දකිනවා. රූපේ තුල මා ඉන්නවා, මා තුල රූපේ දකිනවා. ඒ හතරත් කඩ කඩ අහනවා. ඒකයි මම කියන්නේ මේක හරි දිගයි. හරි? ඔව් හරියට හරි. මේ ප්‍රශ්නයක් තමයි ඔය. ඒකට කියන්නේ අව්‍යාකෘත ප්‍රශ්න. බුදුරජාණන් වහන්සේ මරණයෙන් පස්සේ ඉන්නවද කියලා කෙනෙක් අහනවා. වච්ච. තථාගතයෝ මරණයෙන් පසු ඉන්නවද? මම එහෙම කියන්නේ නැහැ. ඊළඟට අහනවා තථාගතයෝ එහෙනම් මරණයෙන් පස්සේ නැද්ද? එහෙම කියන්නේ නැහැ. ඊළඟට අහනවා තථාගතයෝ මරණයෙන් පස්සේ ඇත්තද නැද්ද? නැත්තේ නැද්ද? එහෙම කියන්නේ නැහැ. ඊළඟට අහනවා තථාගතයෝ මරණයෙන් පස්සේ ඇත්තද නැත්තේ නැද්ද? නැත්තේ නැත්තේ නැද්ද? පුළුවන් නම් තේරුම් ගන්න. ඒකත් අනිත් පැත්ත අහනවා. ඒකටත් කියනවා මම එහෙම කියන්නේ නැහැ. ඇයි? ප්‍රඥාවයි. හරි. ඔය ප්‍රශ්නේ වැරදි. ප්‍රශ්නේ වැරදි නම් උත්තර දෙන්න බෑ. ඒක මෙහෙම තේරුම් ගන්න. දැන් අපි දන්නානේ බල්ල වතුරට පිටර රැවටිලා කියලා. තව බල්ලෙක් ඉන්නවා කියලා නේ. දැන් ඒ බල්ලා අපෙන් ඇවිල්ලා අහනවා අර බල්ලා සැර බල්ලෙක්ද? ওই බල්ලා ඇවිල්ලා මගේ කෑම ටික කයිද? ওই බල්ලා හොරෙක්ද? ওই බල්ලා නැත්තම් හොඳ සිල්වත් බල්ලෙක්ද? ඈ? ওই බල්ලා මරුණායින් පස්සේ කොහේ යයිද? දිව්‍ය ලෝකයේයිද? සතර අපායයේයි? ওই බල්ලා කොහේ ඉන්නද? කියලා දැන් අපෙන් අහන. දැන් කොහොමද උත්තර දෙන්නේ? ඔව් හරි නෑ හරි කිව්වොත් මොකද වෙන්නේ? බල්ලා තව ටිකක් මුලා වෙනවනේ. වතුරේ බල්ලා ඉන්නවම තමයි ඌ හොරෙක්. නැත්තම් ඌ හොඳ සිල්වත්. නේද? දෘෂ්ටිගත වෙනව නේද? එතකොට මේ ප්‍රශ්නේ වැරදි නං අව්‍යාකෘත නං උත්තර දෙන්න ගියොත් අහන කෙනත් මුලා වෙනවා, උත්තර දෙන කෙනත් මුලා වෙනවා. තේරුණා? තේරුම් ගන්න මේ ගැටලුව ඉන්නේ සක්කාය දිට්ඨිය තියෙන තාක්කත්. රහතන් වහන්සේ මරුණයින් පස්සේ මොකද වෙන්නේ කියන්නේ? රහතන් වහන්සේ කියන පුද්ගලයා පණෝගෙන ඉන්න තාක්කත් මම පැනෙව්වයි රහතන් වහන්සේ පැනෙව්වයි කියලා ලොකු වෙනසක් නැහැ. සක්කාය දිට්ඨිය. ඔව්. රහතන් අපි හිතාගෙන ඉන්නවා ඉතින් ගොඩක්. රහතන් වහන්සේට වේදනා දැනුණා, බුදුරජාණන් වහන්සේටත් වේදනා දැනුණා, ඒගොල්ලොත් ලෙඩ වුණා. ඒගොල්ලොත් මැරුණාට යන්නේ පිරිනිවන් පෑවා කියලා තමයි කියන්නේ. එන්නට අදහස් කරන්නේ කය බිඳිලා ගියෙන් මැරුණා. මේකේම තියෙනවා ඔය වචනම. කය බිඳිලා යෑම මේ මරණය කියන වචනමයි යොදලා තියෙන්නේ. මොකද අපි ඉන්න මට්ටම මේ. මතක තියාගන්න ඔය ප්‍රශ්න එන්නේ සක්කාය දිට්ඨිය තියෙනකන්. රූපය නිසා මම දැන වෙනකන්. රහතන් වහන්සේගේ ශරීරෙත් අපි කනෝලන්නේ ඉතින්. මේ ඒ ශරීරය ගැන ප්‍රශ්න ටිකනේ ඔය අහන්නේ. ආ මේ ශරීරේ තියෙනකන් ඉන්න ඔය ශරීරේ කැඩිලා විඳලා ගියා නම් නෑ. ඇත්ත එකේ ඉඳලා නැත එකට පණිනවා. සාස්වතේ ඉඳන් උච්ඡේදයට පණිනවා. මේ පටිච්ච සමුප්පන්න බව අවබෝධ කරලා නෑ. කිව්වනේ ඇත්ත නැත දෙකේ ඉන්නේ පටිච්ච සමුප්පාදේ දැකලා නැතිකම. ඉමස්මින් සති ඉඳන් හෝති, ඉමස්මින් අසති ඉඳන් නහෝති කියන ධර්මතාවේ දැකලා නැතිකම. දැන් හිතන්න දෙයක් තියෙනව නේද? එතකොට අපි කැරලෙක් පැනෙව්වේ සක්කාය දිට්ඨියමයි. හරියට හරියි. ඒ රූපෙට අහු වුණා කියන්නේ සක්කාය දිට්ඨියමයි. එහෙ කැරලා ඉන්නවා ඒ බව දැනගන්න මම මෙහි ඉන්නවා. සියනෝන පිහිටියන කණෙන් අහපු සද්දෙට මනසෙන් හිතුවා. හිතනකොට ඔය අදහස් ටික පහළ වුණා. ඒක හිත ඇතුලේ වැඩ. නේද? ඒ එළියේ තියෙන රූපයක් වෙන්න බෑ. එහෙම වුණොත් දැන් මොකද වෙන්නේ? රූපේ Nirodhe දකින්නවා නේද? ඉස්සෙල්ලා සමුදේ හිටියා. සමුදේයි පණෝන එකයි. දැන් දකින්නවා මේ සමුදේ නැත්තම් ඔක පැනවෙන්නේ නෑ. මේ මෝඩකම නැත්තම් එළිය කෑරලා හදන්නේ නෑ. අර මෝඩකම නැත්තම් එළිය බල්ලා බුරනවා කියලා එළියෙන් බල්ලා තියන්නේ. සද්ද යන්න සද්දට අනුව කල්පනා කරනකොට බල්ලෙක් හිතට පෙනෙනවා. එතන අපේ හිතට පෙනුන බල්ලා ඉන්න පුළුවන්. දැන් නේ. හොඳ කල්පනාවෙන් ඉන්න සම්මාදිට්ඨිය ඇති කරගන්න. වෙන්නේ මේකයි කියන ආයතන ගැන ආයතන පිරිසිඳ දකින නුවණ ඇති වෙන්න ඕන. ඕක එන්නේ සද්ධර්ම ශ්‍රවණය කරපු ආර්ය ශ්‍රාවකයාට විතරයි. බුදු දහමක් අහලා තේරුම් ගත්ත කෙනාට විතරයි ඔය නුවණ තියෙන්නේ. හරි. ඒ ටිකක් තියෙනවා නේද? සත්පුරුෂයන් ඇසුරු කරන ආර්ය ශ්‍රාවකයන්. ඒ කියන්නේ එවැත්නි එතරෙද්දෙන්ම ආර්යයන් නොදක්නා වූ ආර්ය ධර්මයේ අදක්ෂ වූ ආර්ය ධර්මයේ නොහික්මුණා වූ සත්පුරුෂයන් නොදක්නා වූ සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණා වූ අශෘතව පෘථග්ජන තෙන රූපය වදකයා විදිහට දකින්නේ. එතකොට වෙන්නේ රූපය එක්ක තමයි දකින්නවා නැත්නම් තමා රූපයත් එක්ක කොටව දකින්නවා. තමා කෙරෙහි හෝ රූපය දකින්නවා. රූපය කෙරෙහි හෝ තමා දකින්නවා. සතරාකාර සක්කාය දිට්ඨිය. ඒක වේදනාවට දැම්මහන් තව හතරයි. සංඥාවට තව හතරයි. ඈ ඔව් 20ක් එනවා නේද? හතර ඒවා පහක් ආවම් පංච උපාදානස්කන්ධයට. එතකොට පංච උපාදානස්කන්ධය ගැන මුලාවකින් නේද අපි රහතන් වහන්සේ කෙනෙක් පනවලා තියෙන්නේ? රහත් වෙන මොහොතේම රහතන් වහන්සේ කියන ස්වභාවය නැති වෙනවා. හරි. ඉපදීම ක්ෂය වෙනවා. කීනා ජාති. කොයි ඉපදීම නැති වෙන්නේ කොයි මොහොතේද? රහත් වෙන මොහොතේද පිරිනවන තාම. දැන් නම් උත්තරේ දෙනවා. කලින් ඇහුගටන් කියන්නේ පිරිනවන පැවට පස්සේ උපදින්නේ. දැන් නුගෙන ඉන්න ඕන. අවිද්‍යාව දුරු වෙන මොහොතේ රහතන් වහන්සේ කියන්නේ කීනා ජාති කියලා. ජාතිශේ කළා ඉපදීම දුරු කළා කියලා. කවදාවත් කොහෙවත් කියලා තියෙනවද මම පිරිනිවන් පානකොට උපදින්නේ නැහැ කියලා? නැහැ. මේ මොහොතේ පටන් කීනා ජාති. ජාතිය ශේත. කීනා ශ්‍රවයන් වහන්සේ කියන්නේ එයාට. එතකොට අපි ඕක තේරුම් නොගැනීම නිසා අපේ තියෙන සක්කාය දිට්ඨියට රහතන් වහන්සේ කෙනෙක් පනවගෙන එයා ජීවත් වෙ ඉන්නකන් ඉන්නවා. මරණයෙන් පස්සේ නැහැ. ඇත නැත. සාස්වතයි ඉච්ඡේද. තේන රෝග බුදුදහම නෙවෙයි පාපක දෘෂ්ටි. කියලින් මේ වචනේමයි තියෙන්නේ. මං කියනෝ නෙවෙයි ඈ. මට බනින්න එපා ඔය කිව්වට. පාපක දෘෂ්ටියක් කියලා මේක තියෙන්නේ. දැන් අපිට අවස්ථාව තියනවා. දැන් මේකේ වටිනකම අනේ මං ඒකේ ඉන්නවනේ කියලා දුක් වෙන්න නෙමෙයි මට බනින්නත් නෙවෙයි. දැන් ඒකෙන් මිදෙන්න අවස්ථාව තියෙනවා. දහම දකින්න අවස්ථාවක් තියෙනවා. ඒකට මේ අවබෝධය නැතුව මතක තියාගන්න ආර්ය දර්ශනයේ සම්මාදිට්ඨිය එන්නේ නැහැ. සම්මාදිට්ඨිය આવුවොත් ඔය වගේ ප්‍රකාශ කරන්නේ නැහැ. අව්‍යාකෘත ප්‍රශ්නේ අව්‍යාකෘතයි කියලා දන්නවා අහනකොට. වතුරේ ඉන්න බල්ලා ගැන ප්‍රශ්නයක් අහනකොටම මෙයාගේ මෝඩකම තමයි අහන්නේ කියලා දන්නවා. එතකොට එළිය රූපයක් ගැන කතා කරනකොටම ආයතන ගැන සිහිනුවන නැතිකම තමයි රූපය ගැන කතා කරන්න කියලා දන්න. දැනගන්න නම් නිකම් බෑ. ඉතින් Tamanta වැඩ පිළිවිලක් එදෙන්න වෙනවා නේද? සිහිය නුවණ පිහිටන්න දැන් ඉඳලා පුරුදු කරන්න ඕ. ඒක පටන් ගන්න ඇහෙන සද්ද වලට ඔබ ටික ටික පෙන්වන්න පටන් ගන්න. ඔය තේරුම් ගත්ත. ඒ ඇහෙන සද්දේ විතරනේ ඇහුනේ. සද්දේට රූප ටික දැන්නේ කවුද? හිතෙන් හිතන්න ගිහින්නේ. ඒ හිතෙන් හිතපුවා කොහොමද එළිය තියෙන්නේ? ඒක හිත ඇතුලේ වැඩන්නේ නේද? ඔය ඇත්ත පෙන්වන්න එච්චරයි. හරි ලේසි දෙයක් තියෙනවා. මම කියන්නේ එක වචනයක්වත් පාඩම් කරගන්න කිව්වද? නෑ. අවශ්‍ය නෑ. දහම දකින්න දැනුම අවශ්‍ය නැහැ. සම්මාදිට්ඨිය ඕන. ආයතන පිරිසිඳ දකින්න ඕන. අවබෝධ කරගන්න. දැන් මම මෙච්චර කල් හිටියේ එළිය රූප පැනෙවුවා. ඒක දුකනේ. ඒක මේ මෝඩකම හින්දා සමුදේ අවිද්‍යාව නිසානේ පැනෙන්නේ. මෙතන තියෙන නුවණ පිහිටියන උපද්දන්නේ නැහැ නිරෝධෙයි. නේද? එහෙනම් ඔය ඕක පෙන්නනවා කියන්නේ වඩන්නේ මාර්ගය. එහෙනම් දුක්ඛේ ඥානං සමුදේ ඥානං නිරෝධේ ඥානං මාර්ගේ ඥානං. ඔබ ගත්තොත් එයාට කියනවා සම්මාදිට්ඨිය වගේ. මේ ලෝකෙන් එතර වෙන මාර්ගය. සම්මාදිට්ඨිය හැබැයි පැහැදිලි වෙනවා. දැන් මේ අහගත්තට ආයෙ ගිහින් ඕක කොහොම කියන්නේ කොයිද අර එළියේ රූප තියෙනවනි කියලා අනිත් පැත්තට කියනවා. මොකද අපි ඔව්. ඒ එතකොට සම්මාදිට්ඨිය වෙන්නේ නැහැ. හපුදේ දෙකයි කියන්නේ සත්පුරුෂ ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය වෙන එක දැන් ඒ සුතමේ ඥානෙ විතරයි. ඒක දැන් චින්තාමේ ඥානෙට දාලා හිතලා බලලා තර්ක කරලා මේක ඇත්ත වෙන්න පුළුවන්ද කියලාගෙන ඇත්ත වෙන්න පුළුවන් කියලා දැක්කොත් දැන් භාවිතා කරන්න පුළුවන්. සද්ද ඇහෙනකොට ඔය සෝතායතනේ එකට මන ආයතනේ ඉන්නේ හිතේ. අනායතනේ හිතපු දෙ මේ හිතෙන් හදපු දෙ අපි දකින හීනයක් විතරයි. ඔක් කොහොමද එළිය තියෙන්නේ? ඒක තමන්ට පෙන්වන්න පුළුවන්. ඒකට තමන්ගේ දැක්මක්. ඥානං පස්සං යථාභූතං. දැන් අහගත්ත කියන්නේ ඥානං විතරයි ඈ. ඒක පස්සං තමන්ගේ දැක්මක් කරගන්න ඕන. මොකද්ද? යථාභූත ස්වභාවය. ඥානං පස්සං යථාභූතං සාස්සහෝති සම්මාදිට්ඨි. ඒකට සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය තියෙන කෙනාටයි දැන් ආයතන ගැන පෙන්වන්න පුළුවන් ඕක නුවණ. ඈ හුණේ සත්‍ය විතරයි. සත්‍ය කොහෙද රූප? අපේ මේ පරණ අධ්‍යක්ෂින් ටික ඇදලා අරන්නේ රූප ටික හැද. ඕක තමයි භාවනා. ඕක තමයි ඉදර්ශන. ඇස් අරගෙන කරන භාවනා. ඇස් වහගෙනත් ඕනනම් කරත හැකි. ඕන මොහතක කරන්න. ඕක ක්ෂණයක් කළොත් මේ දාන සියයක් දුන්නට වඩා වටිනවා. පත්තරයක් ඕක කළොත් මහානි සංසය විදර්ශනා ක්ෂණයක් කළොත් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දාන 100කට වඩා වටිනවා. එක ක්ෂණයක්. එක ක්ෂණයකට මේ සත්‍ය ඔය සත්‍යයක් මේ ඔයගල රූප හැදුවේ හිතෙන්. හිතෙන් අදපු ඒ වගේ තියෙන බෑනේ කියන එක පෙන්වන්න පුළුවන් නම් ඒක වටිනවා. මේ හැමදාම පිළිගත්තටත් වඩා වටිනවා. සිල් පිටසට දානි දුන්නටත් වඩා වටිනවා. අද දානි දීපුවයි තරහ විඳන්නේ. ඒකට ඇත්ත කියන්න වෙනවා. ඒකට මේ ෂණ සම්පත්තියේ ප්‍රයෝජනේ ගන්න නම් අව දකින්න වෙනවා. දකිනදී භාවිතා කරන්න. හරි. මේ අහගත්තු දේ එකපාරට ඕක පැහැදිලි වෙන්නේ නැහැ. ආයෙ ආයෙ සාකච්ඡා කරන්න. ඔබට අදාළ දේශනා ආය ආය අහන්න. ඒ නිසා තමයි මම මේ මේ මේකේ තියෙන ධන 200ක් MP3 අහන්න විතරයි. ඒතර මේවයින් මේක DVD එකක් කැමතියට කම්පියුටර් එකක් තියෙන හැට කියලා CD වලට දාගන්න, ෆෝන් එකකට දාගන්න ඕනනම් කීපයක් දාගත්තත් ඒක ආය ආය හුඟත් ඇති. හරි කම්පියුටර් තියෙන හැට අහන්න පුළුවන්, DVD ප්ලේයර්ස් තියෙන හැට අහන්න පුළුවන්. දැන් මේ දර්ශනේ ටිකක් හරි තේරුණා නම් මේගොල්ලන්ට තමයි මම මේක ගන්න කියන්නේ. නිකන් ගිහින් ගෙදර තියාගන්නත් එපා. එකක් පවක් වෙනවා. අහන කෙනෙකුට දෙන්න. Taman අහන්න. මේක අහලා එක්කෙනෙක් හරි සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් Taman කරගන්න ලොකු කුසලයක්. යංකේංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එකේ හරි ගැඹුරු තේරුමක් තියෙනවා. රූප ඔක්කොම සමුදය ධර්ම. ඒවයි ඇත්ත තත්ත්වෙ මොකක්ද? අර වතුරේ ඉන්න බල්ලෝ වගේ තමයි. ඇති වෙලා නැති වෙනව නෙවෙයි ආ. ඇති වෙලා නැති වෙන කතාව නෙවෙයි. දැන් වතුරේ බල්ලා ඇති වෙලා නැති වෙනවද නැත්නම් මෝඩකම තියෙනකන් උපදිනව මෝඩකම නැත්නම් උපදින්නේ නැද්ද? මෝඩකම නැත්නම් උපදින්නේ නැති එකට තමයි නිරෝධ කියන්නේ. අවිද්‍යාව නැත්නම් උපදින්න විදිහ නැහැ. තෙළු ඉතිරෙයි නැත්නම් දැල්ල උපදින්න බැහැ. අපි කියන්නේ දැල්ල ඇති වෙලා නැති වුණානේ ඒ කතාව නෙමෙයිනේ. ඇති වුණා නම් හේතු යෙදිලා. තෙළු ඉතිරේ තියෙන හින්දායි දැල්ල තියෙන්නේ. හේතු නැත්තම් දැල්ල නිවුණා නෙමෙයි දැල්ල උපදින්නේ. නිරෝධ ධම්ම. ඔක හරි ගැඹුරු. ගැඹුරු කියන්නේ අපි වරද්දගෙන ඒක. දැන් දැල්ල තියෙන්නේ තෙළු ඉතිරේ තියෙනකොට. තෙළු ඉතිරේ නැත්තම් තිබුණ දැල්ල නැති වුණාද උපදින්නේ නැද්ද?
උපදින්නේ.
මේ දෙක වෙනස් නේද? තිබුණ දැල්ල නැති වුණා කිව්වොත් ඒ කතාව නෙවෙයි. උපදින්න හේතු නැති හින්දා උපදින්නේ. හටගෙන. තිබුණ දැල්ලේ කතාවක් නෑ දැන්. නේද? දැන් ඔය අවුව තියෙන තැනකට අත තියලා බලන්න හේවණැල්ල වැටෙනවා. දැන් හේතු යෙදෙනකොට හේවණැල්ල පහළ වෙනවා නේද? අතයි අවුවයි පොළොවයි ඔක්කොම තියෙනකොට හේවණැල්ල තියෙනවා. අපි දැන් හේතු නැති වෙනකොට හේවණැල්ල නැති වෙනවා. ඕක තමයි අපි කියන්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් කියන්න පුරුදු වෙන්න ඕන හේතු නැති වෙනකොට උපදින්නේ නැහැ කියලා. ඔතන කතාව සමාන වුණාට ලොකු වෙනසක් ඕක.
හේතු වශයෙන්
හේතු නැත්තම් උපදින්. තියෙන එකක කතාවක් නැහැ එතකොට. දැන් මෙතන හේවණැල්ල හැදෙන්න හේතු නැති නිසා හේවණැල්ල නැහැ. තිබුණ එකක් නැති වුණ කතාවක් නෙවෙයි. අලුතෙන් හේතු සකස් වුණොත් උපදිනවා. ඒ උපදින එක නැති එකට සම්බන්ධයක් තියනවද? නැහැ. මේක ඉමස්මින් සති ඉදන් හොති ඉමස්මින් අසති ඉදන් නහෝති පටිච්ච සමුප්පාදේ.
කියන්නේ
යංකින්ච සමුදය ධම්මං කියන්නේ පත්‍යය. හේතු නිසා හටගෙන. නිරෝධ ධම්ම කියන්නේ ඒක නැති වෙනව නෙවෙයි. ඒකේ ඇත්ත தත්ත්වේ Nirodhay. Nirodhay කියන්නේ හේතු තියනකන් තියන හේතු නැත්තම් නැහැ. අර වතුරේ ඉන්න බල්ලා වගේ. එහෙම හිතන්නකො. දැන් වතුරේ ඉන්න බල්ලා ඉන්නේ මෝඩකම තියනකන් විතරයි නේද? දැන් අපි කියනවාද බල්ලෙක් ඉඳලා නැති වුණා කියලා. නෑ අපිට මෝඩකම යෙදෙන්නේ නැති හින්දා බල්ලේ උපදින්නේ. අපි කිව්වොත් ඉන්න බල්ලා නැති වුණා කියලා. මෝඩ කතාවක් නේද? අර බල්ලට බල්ලෙක් ඉඳලා අපි බලනකොට ඌ නැති වුණා. තේරෙනවද? තියෙන දේ නැති වුණා කියන එක. ඒක මෝඩ කතා. ඒ මෝඩ කියන්නේ ලෝකෙට අයිති කතාව. ආර්ය දර්ශනේ එහෙම නෙමෙයි. නිරෝධ කියන්නේ උපදින්නේ. නූපදින ධර්ම. නූපදින දෙයක් තමයි අපි උපද්දවල නිත්‍ය සංඥාවෙන් අරන් එළිලා ගැටිලා තියෙන්නේ. සබ්බන්තං නිරෝධ ධම්ම. ඕනම දෙයක් නිරෝධයි උපදින්නේ. අපේ මෝඩකමට උපද්දගෙන ලෝකේ අපි උපද්දගෙන අපි පරිහරණය කරනවා. ඔක අපි දන්නේ. අපි හිතන් ඉන්නේ නෑ 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 ලෝකේ තිබුණා. අපි මේ කොහෙද ඉඳලා ආවා? ඉතින් ජීවත් වෙලා ඉඳලා මෙරිලා මේ ලෝකේ තියලා අපි යනවා යන. එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ සලායතන හරහා ලෝකයක් උපද්දලා පරිහරණය කරනවා. මේ තියෙන ලෝකයකට අපි ආව නෙවෙයි. ලෝකේ උපද්දලමයි පරිහරණය
කරන්නේ.
හදාගෙනමයි පරිහරණය කරන්නේ. දැන් කෑරලෙක් හදාගෙනමයි අපි පරිහරණය කරන්නේ. හිතෙන් අදෘක හිත දැනගත්තා කිව්වොත් එළියෙක් උපදින්නේ නැහැ. ආයතන පිරිසිඳ දැක්කොත් සීනවන පිහිටිය. අපේ මෝඩකම බලවත් හින්දා ඔබ හිතාගන්න බෑ කොහොමද ඉතින් කාය කෑරලෙක් හිටියේ නැත්තම් කෑ ගහන්නේ නැහැ. කෑ ගෑවි නැත්තම් අපිට ඇහෙන්නේ නැහැ. හා කියනවා. ඔබට උත්තර තියනවා. දැන් උත්තර නැත්තේ අපේ පුරුද්ද බලවත් මේ විදර්ශනාව කෙරිලා නැහැ. දැන් ඔයගොල්ලෝ පටන් ගන්න. එහෙන සද්දේ රූප නැහැ. සද්දේට අනුව කල්පනා කළා විතරයි. කල්පනා කරපු ටික හිතෙන් හදපුවා විතරයි. හිතෙන් හදපුවා බාහිර දේවල් වෙන්න බෑ. ඕක ඇත්තනේ. ඒක තමයි ඒහිපස්සික ධර්මය. එන්න බලන්න මේ ඇත්ත කියන එක. ඔක තේරුම් ගත්තොත් ඔක පුරුදු කරන්න. භාවිතා බහුලී කතා. වෙන විදිහක් නෑ. තර්ක කරලා අල්ලන්න ගියාට ඔක අහුවෙන්නේ නැහැ. මොකද අනිත් තර්කේ මාරයරි තර්ක බලව. ඔය කිව්වට එළිය දෙයක් නැද්ද කියලා අනිත් පැත්තට ගේනවා මොනවා හරි තර්ක ටික. හැබැයි ඒ හැම තර්කෙම බිඳෙනවා ආයතන පිරිසිඳ දැක්කොත්. ඒ තියෙනවා කිව්වේ කොයි ආයතනෙන්ද කියලා බය නැතුව. ඔය එළිය තියෙන්න ඕන කිව්වේ කොයි ආයතනෙන්ද? හොඳට හොයලා බලන්න. අන්තිමට මන දෙන්න දැනගත්ත එකක් තමයි කියලා තියෙන්නේ. එතෙන්ට එන්න පුළුවන්. ඒකයි මේ 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 දැක්ම හරි පිරිසිදු වෙනවා. සම්මා දිට්ඨිය කියන්නේ අහගත්තු කලියටම තියෙන සුතමේ ඥානය ටිකක් භාවිතා කරනකොට ඒක පිරිසිදු වෙනවා. ඒ කවුරු මොනවා කිව්වත් කඩන්නේ නැහැ. ලෝකේ ඇත්ත මේකනේ. බුදු කෙනෙක් හිටියක් නැතත් පවතින ඇත්ත මේකනේ කියලා නුවණක් තියෙනවා. අනේ ඒ නුවණ ආවොත් ඥානම් පස්සන් යථා භූතම්. එයාට තමයි ආර්ය මාර්ගය තියෙන්නේ. එයාට තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ආවොත් විතරයි ඉතුරු මඟඵල තියෙන්නේ. ඕක නැත්තම් කොච්චර හිතාගෙන හිටියත් වැඩක් නැහැ මම සෝවන්නා කියලා. ඒ සෝවන් උන මම ඉන්නවා. මම නැති කරපු සෝවන් වීම නෙවෙයි. මම ඉන්නවා. සක්කාය දිට්ඨිය ඉන්නවා තමයි. එයා කියනවා මං සක්කාය දිට්ඨිය නැති කළා කියලා. තමන්ටම බොරු කරගන්නවා. ඉතින් මේවා පෙන්නන්නේ ඔගලන්ට තාම අවස්ථාව තියෙනවා සම්මා දිට්ඨිය ඇති කරගන්න. මොකද ඥාන සම්පත්තිය තියෙනවා ධර්මයේ තියෙනවා. ධර්මයට ගලපලා බලන්න. මේ ධර්මයට ගලපලා බලන්නම නම් මේක දෙන්නේ. මේව මං හදලා කියපුවනේ. රහතන් වහන්සේ මරුණායින් පස්සේ නැහැයි කියන එක. ඈ යමක සූත්‍රය. ඕකේ මට කීප දෙනෙකුට දෙන්න පුළුවන් කොපීස්. ඒගොල්ල හැබැයි තනියෙන් තියාගන්න. අනිත් අයට කොපි කරලා දෙනවා. ආ මම මේකෙන් 10ක්වත් ගහලා දෙනවා කියලා කියන්න පුළුවන් කෙනෙක් ගන්න. 10 10 10 දෙනෙක් ගෙනුවොත් 100ක් එනවා. ඒකත් දෙන්න පුළුවන්. ඒ පුළුවන් කීප දෙනෙකුට දෙන්න. බැරි නම් ගන්න එක. මෙහෙමයි ඕක කාට හරි කොපි කරලා දෙන එක තමයි ලොකු ධර්මය. මම බය නැතුව කියනවා. ඉත ගන්න අය බොරුවට ගන්නත් එපා. දැන් ඔය ගත්තු අය මතක තියාගන්න කමෙන්ට් එකක් ඉල්ල ගන්න. කමෙන්ට් නැරෙන්න එපා. අස්සෙන් ගිහින් කොහොම හරි. එදා ගත්තා නේද කොහොම මට කියලා ඉන්න. මේ මිස් එකක් තියාගන්න අය කවුරු හරි ඉල්ලුවත් අඩු ගන්න කොපියක් තියෙනවා. කමෙන්ට් එකක්
දෙන්න. දෙක කියන්න දෙක.
නෑ මට ඕන නෑ.
මම ගන්න ගන්න ටික. මම දෙකක් තියාගන්න.
හොඳයි ඉතින් මට දෙන්න ඕන පණිවිඩේ තමයි ඒක.